ஹேமதே நாட்டம் திருவான் சரணம். அப்படி தத்தாகத்தியாங்க மகான் செய்யிட்டார், தத்தாகத்தியாங்க மகான் செய்யும் சாபியும் நான் தூண் தர்மராத்தினார், ஏ தூண் தர்மராத்தினி சாபியும் நான் ஆறு புத்திர மகாசங்கராத்திர நமஸ்காரம் நமஸ்காரே. அதாபி பாவனா ஒன்று தோரகத்தி ஆனைங்க சப்பாய் சூற்று மாவிசிம் இசை அசனல் அதி எக்கலக்கி பாகதும் மகான்சே குருராட்ட கம்மாச நம்மோ குருராட்ட வெசாங்கே நியாங்கமக்கேது ஹெய் வடிவசன செய்க எக்கல்லி வனாய் பாகதும் மகான்சே பிஷுன்ற மானினிகையா கதாக்கு பிங்குத்தும் மகான்சே ஐ பிஷு பாகதும் மகான்சேட்டு உத்தரவு பாகதும் மகான்சே மிசை வதாலம் மகானினி காமியோ அனித்தி ஹிஸ்ஸே விநாசவண்ணாவே விநாசவன் சோபாவியத்தாகும் மகானினி மே மாயாவுக்கும் கரம் லத்தக்வனி அஞ்ஞானி அங்கிசை மகே மகே கீழ் லவண்ணாவே மெலவேத்தாவு யம் மனுஷ காமகுணியோ வித்த பரலவேத்தாவு யம் திவ்ய காமகுணியோ வித்த மெலவேத்தாவு யம் மனுஷ காம சஞ்ஞாவோ வித்த பரலவேத்தாவு யம் திவ்ய காம குணியோ வைத்து மெலவேத்தா மனுஷ காம சஞ்ஞா வைத்து பரலோயத்தாவு யம் திவ்ய காம சஞ்ஞா வைத்து மே திகுட்டு சார் மாறையாட்ட யகத்து மே மாறையாக இஸ்தானி மாறையா தமன கேமுவே மாறையாக கொட்டுவே மே காமியான் அருமுன் கொட்ட சித்தி அட்ட கண்ணாவு தடி லோபேது வியாபாதே அந்நன் வெடியை வெடியை கிரிமே கீழ் அது சாரம் வேது என அகுசுடிவு பாவதே ஏ அகுசுடிவு மே சாசனி ஹிக்மின் ஆரசாவகையாக அந்தராயக்கணி சார் அட்டகன் இத்தோடு மிகமே பாலி பாஷாவின் பெண்ணனும் அனிச்சா பிக்கவே காமா துச்சா முசா மூச தம்மா மயா கத்தமே தம் பிக்கவே பாலலாபனா கேளு மே காமியோ கேடியும் அனித்யாய் எவ்வளவு தன்னோட சங்கப்ப ராகோ தமாய் சங்கப்ப ராகோ புருஷ காமோ கேளு அணி சங்கல்பிக்கத்தின் ராகே தமாய் புருஷாகே காமிய கேளுக்கியா இதுகிட்ட மே காமிய கீனேக ஏன்னா சகாஸ் கருப்பு தியாக்கியில் அப்படி பெய்யணும் சங்கல்பே சகாஸ் கரான்னு அரசுபாய் சுக்காய் அத்தாகிலே மகத்து இல்லங்கிட்ட பெயிடணும் மே காமிய கீனே ஹிஸ் கீழா துச்சாய் கிசும கத்தி உத்தக்கத்தி தியாக்டி ஹிஸ் தியா இல்லங்கிட்ட பெயிடணும் மீ முசா மூச தர்மம் தென் அப்படி தன்னோ மீ சச்சாதித்தானது யம் சத்தியம் அமூச தம்மா நிப்பானாக்கு மேக முசா மூச தர்மம் இல்லங்கிட்டு பெண்ணும் மயா கத்துமே தான் கீழே மாயாவுக்கு இங்கறம் லத்தி பாலலாபனம் பாலையாகிய வச்சனீகி சிதுவாக்கி போய் பாலையா தமாய் உங்களுக்கு நெத்தி காமியங்கீனும் ஹரியட் எத்திக்கிறான் இத்தி அப்படி ஒரு பேதலி கலார தவசத்திரி வெடசட்டானே மாற பாலையா இனவா கீழா ஏ குசலிய மூவாவையும் ஹரி எதிரிட்டு ரிங்கணும் ஆகியலாம் கேவா நெத்தி காமியா நெத்திக்கிறோம் இது மே புத்தலை மீ கல்பனா கரணும் மீ தந்தின காம காம சஞ்ஞா சம்பராயக பசத்தின காம காம சஞ்ஞா மேவ ஒக்கும மீ மார தெய்யம் ஏகியான் உபய மீத மார தெய்யம் மாறையாட்டையா தத்தேனும் மாரச விசு மாறையாக இஸ்தானிய வேணும் டொமேனிக வேணும் மாரச நிவாப்போ மாறையா தவன கேம் அது மாலு அண்டர் தான் பேட்டே வாங்க மாறையாதம்னு கேம் மரச கோச்சுரும் ஏகையாக ரேஞ்ச் எகிட்ட வெட்டணும் ஏகையான எங்க ஓகுள்ளான் எம்கிசி துராக் தகிண்ட குழு அண்ணா ஏ தூர தகல ஓகுள்ளு பெண்ணு மீது ஹுந்தாய் கீழே கண்ணுவாது எஹிங் எம்கிசி ரேஞ்சே கத்தியுமாது ஏ மாறையாட தேக்க பெய்யணும் தான் இது போட்டு தான் ஓகுள்ளு ஏ முகக்கையும் ஹாரி பெனகண்டாதன கூட்ட மட்டுமே வைப்பா கேள் மாறே கொண்ட மத்துக்கொள்ளதேன்னு ஓயா மீண்டுமே கிட்ட கெமதி நீது கேள் அற தமன் தக போய்க்க ஆசை வச்சேக்க ஏ கொண்ட பெண்ணுள்ளதே இப்ப ராப்போ வர குப்பு கொட்டு வெட்டினோக்கி தமன் இப்ப வெட்டின நீ தேதி பாப்பக்கா அகுசலா மனசா அபிஜாபி வியாபாதாபி சாராம்பாவது அப்படி எத்தவேன் அபிஜா வியாபாத சாராம்பம் ஒண்ணும் தமன் எப்படி எத்திவேன் கே மகான் ஈல அரே சிராவகத்தின் மிசை பிரத்யாபேட்சகர் எம் திட்டு தம்மிக காமயோக்தி எம் சம்பராயக காமயோக்தி எம் திட்டு தம்மிக காம சஞ்ஞா இ காம சஞ்ஞா கிழக்கியன் சம்ஸ்கார நிசா விஞ்ஞானி பிரவத்தீமட்டு அதி கெமத்து தமை காம சஞ்ஞா கிழக்கியன் எம் சம்பராயக காம சஞ்ஞாக்கின்னு குத்தேது තෙල කාම කාම සංඥා දෙකම මරුට තැන් වෙනවා. මරුට විෂය වෙනවා. මරුගේ නිවාපේ මරුගේ ගෝචරයි. මේ කාමගුණ විසේ මානසික වූ අභිත්‍යා ව්‍යාපාද සාරම්භ යන තෙල ලාමක අකුසල ධර්මයෝ පවත්නා. ඒ තුන් කෙලසුන් මේ සස්නේ හික්මෙන ආර්ශාවකයාට අන්තරාය පිණිස වෙත්. මම කාමගුණ ලෝකයේ මැඩපියා දැහැන් අරමුණු, ඒ කියන්නේ බෝධිපාක්ෂික අරමුණු අධිස්ථාන කොට වාසය කරන්නේ නම් ඉතා ඒක. මම විපලෝ මහත්තතු සිතින් කාමගුණ ලෝකයේ මැඩ පවත්වා සිතින් බෝධිපාක්ෂික අරමුණු අධිස්ථාන කොට වාසය කරන්නව මාගේ යම් සිතේ හට ගන්නව පවිටු අකුසල් වූ අවිද්‍යාවෝ ව්‍යාපාදයෝ සාරාම්භයෝ දිවිත හුනවන්නා. ඔවුන්ගේ දුරුකිරීම මාගේ සිත කාමාවචරණ වූ අප්‍රමාණ වූ මොනවට වඩන ලද්දා වූ සිතක් වන්නේ සිතන්නේ. මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකොට වාසය කරන්න ඕගේ සිත රහත් බවට වූ හේතු විදර්ශනාවෙන් හෝ ධ්‍යානයට හේතු සමාධියෙන් හෝ පහදි. මනා පැහැදීන් ඇති කල්ලි මේ භවයෙන් කම්පාන වන ධ්‍යාන සමාධියට හෝ පැමිණි. ප්‍රඥාවෙන් හෝ මිදෙන් නොත් ශරීරයාගේ මිදීමේ මරණය මත්තේ යම් කාරණයකින් ඒ භික්ෂු උපදින්නා විපාක විඥානයක් වේද ඒ කුසල චතුත්ථ ධ්‍යානයට සමාන වූවක් යන්නේ යන මේ කාරණේ ඇත්තේ. මාන්නේ මේ පළමුවෙන් කෙලසුන්ගෙන් කම්පාන වන ධ්‍යාන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. එතකොට මේක පෙන්වන්නේ මොකද්ද? දැන් අපි මේ හැමෝම ඉන්නේ මේ මායාවේ කුකුල් කොටු. දැන් අපි ඉගෙන ගත්ත අපි මේකෙන් පැන ගන්න හදනකොට අන්න මායාව මොකක් හරි කෑමක් දාන. දැන් කුකුළු දඟලනවා නම් එළියට පයින් හදනවා නම් කෑම ටිකක් දැම්මම ඇතුළට යනවනේ. ආන් ඒ වගේ අපි පණින් හදනකොට ඔන්න කෑම ටිකක් දාන. ඒතර මෙයා තීරුම් ගන්නවා මම මේ මායාවේ කුකුල් කොටුයි තමයි අපි හැමෝම ඉන්නේ. මම සත්‍ය බෝධිපාක්ෂික අරමුණු භාවිතා කරනවා. මම කොහොම හරි මේ කුකුල් කොටුවෙන් එළියට පැන ගන්නවා. ඉතින් අපි දන්නවනේ බෝධිපාක්ෂික ධර්ම නේද? ආර්ය අෂ්ටාංග මාර්ගය. ඉන්ද්‍රියන් ටික තියෙනවා. නේද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒවා බලයන් වශයෙන් තියෙනවා. ඔය විදිහට මේ බෝධිපාක්ෂික ධර්මයන් භාවිතා කරලා මම කොහොම හරි මේකෙන් එළියට පැන ගන්නවා කියලා කෙනෙක් කල්පනා කරනවා. සත්‍ය බෝධ්‍යාංගේ ඔක්කොම ඇතුළත්. එතකොට ඊට තමයි මේකෙ මං ඉන්නේ නැහැයි කියන එක ගන්න එක. ඔක පෙන්නන අපමාණං සුභාවිතං. මම මේ මායාවේ කුකුල් කොඩු ඉන්නේ නැහැ. මං එළියට පැන ගන්නවා කියන එක තමයි පළවෙනිම. ඒ කම්පා නොවන ඒ ධානයට හේතු වෙන ප්‍රතිපදාව කියලා. ඉතින් අපි මේක තේරුම් ගන්න අපි මේ ඩයග්‍රම්ස් වලට යමු. පළවෙනිම අපි ඒ යගනිට බ්‍රහ්ම ලෝකේ රහතන් වහන්සේට කෘතඥතාවය පළ කරන මේ ධර්මයට ලබා දෙන්නට අපි මේ දෙවෙනි ස්ලයිඩ් එකට ගියොත් මේකේ පෙන්වා දෙන්නේ මේ මුලින්ම මේ කාමය කියන එක. ඕගොල්ලන් දන්නවා මෙතන මේ ඒ සුභයි සුඛයි අත්තා කියලා අරගෙන අන්න අපි ප්ලෑන් එකක් ගහනවා සංකප්පේ නේද? එතකොට බුදුහාමුදුරු පෙන්වන්නේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමය කියලා. එතකොට මේ සංකල්පයන්ට රාග වෙලා තමයි අපිට මේ කාමය කියන එක ඇති වෙන්නේ. අර මතකද අර ලී ටිකක් එහෙම ලාවෙට ගත්තා කියලා ඒ සංකල්පේ ඒකට රාග වෙලා තමයි අපිට ඔය කාමය කියන එක එහෙම ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙමනම් අපිට පේනවා මේ කාමයේ තියෙන එක සකස් කරපු එකක්. ඇයි සුභයට නිත් එක්කව කළා සුඛයි එකෙන් අත්ත වෙලා තමයි ප්ලෑන්. එහෙමනම් සමුදයක් තියෙනවා. සමුදයක් තියෙනවා නම් අස්තංගමය තියෙනවා කියන එක තියෙනවා. එතකොට අපි කාමයේ ඉගෙන ගත්තා. එතකොට කාමයේ සකස් කරා කියන එක අපිට පේනවා මේ හේතුයෙන් ප්‍රත්‍යයෙන් තමයි මේක ඇති වෙලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ දෙක B ඩයග්‍රෑම් එකට ගිහිල්ලා. එතකොට මේ දෙක B ඩයග්‍රෑම් එකේ ඕගලන්ට පේනවා මේ කාරණා අපි ලකුණු කරලා තිනවා. මෙතන මේ සුබයි කියලා ඕගලන්ට පේනවා මේ ඉදන් සත්‍යයට ඒ ඇදෙනවා කියන එකක් පේනවා. ඒත් ওই රවුම් වල තියෙනවා ස්ටෙප්ස් හතක්. හැම රවුම්කම ඒ ස්ටෙප්ස් හතක් තියෙනවා. ඉතින් එක එක රවුමේදී එක එක ඒවා තමයි ඒ සිග්නිෆිකන්ට් වෙන්නේ. දැන් මේ අපි මේ වෙනන්නේ පළවෙනි රවුම. පළවෙනි රවුමේදීම අපිට පේනවා ඒකේ තියෙන අවු ස්ටෙප්ස් හත වෙනම රවුම් වලින් ඉන්ඩිපෙන්ඩන්ට් බලන්න පුළුවන්. ඒ පළවෙනි රවුම අපිට වෙන දේ තමයි මේ සුබයි කියලා අපි දන්නවා කියන එක. ඒතකොට දැන් ওই මොකක් හරි වස්තුවක් ඕගොල්ලෝ දකින්න දැක්ක ගමන් අපිට නිකන් හුලම් පාරක්වත් වදින්නේ නැතුව අපි මේක හරි ලස්සනයි ආදී වශයෙන් ගන්නවනේ. පුද්ගලෙක් හරි දැකලා ඒ පුද්ගලයා හුලම් පාරවත් වැදුන්නේ. කොයින්ද එක එන්නේ? මේ පරාමාසයෙන් ඉඳන් ඉදන් සත්‍යයට ඇදිලා එන්නේ. අන්න සුබයි කියන එක තමයි පළවෙනි ස්ටෙප් එක. ඊට පස්සේ ඒ සුබේට අපි නිත්‍යයි කියලා එකතු වෙනවා. ඒක මතකද අපි පෙන්වුවා අර කට්ලට් උදාහරණ. ඔයගොලු ගෙදරකට ගියා කට්ලට් පිඟානක් කවුරු හරි කෙනෙක් දෙනක් තිබ්බන්න ලයිට් එක පත් වුණා වගේ අර සුබයි කියන එක පාට ආවා. තව මිනිස්සෙක් ඇවිල්ලා මුළු පිඟානම අරගෙන ගියා නම් ඔයගොලු කල්පනා කරනවා මොකද්ද මේ වුනේ කියලා නේද? එතකොට එතෙන්ද තමන්ට පේනවා අර නිත්‍යභාවයක් නැති නිසා තමයි අන්න තමන්ට ඒ සිතේ දුක් එහෙම එහෙම හටගත්තේ. හැබැයි කට්ලට් ටික තියෙනවා නම් අන්න ස්පර්ශ කරන්න පුළුවන්. ඒක නිසා සුඛයි නේද? අන්න එහෙනම් දෙවෙනි ස්ටෙප් එකේදී තියෙන මෙන්න නිත්‍යභාවය. කට්ලට් තියෙනවා කියලා ස්පර්ශ කරන්න පුළුවන්. එහෙනම් දෙක දාගන්න නිත්‍යභාවය කියන එක. එතකොට ඒ ඉදන් සත්‍යේ ඉඳන් අපි මෝහගදී දක්වා තියෙන රේඛාවේ අපි එක ලකුණු කරලා තියෙනවා. දැන් සුභේට නිත්‍ය කව කළාම ආන්න ඕගලන්ට එනවා දැන් එහෙනම් සුඛයි කියලා. අන්න ඒක තමයි මේ පෙන්වන්නේ මේ රේඛාවක් ලකුණු කරලා තිනවා කාමරාග අනුසය කියලා. ඒක දික් කරාම කාටද යන්නේ? මෙන්න මේ සංඥාවට නේද? එතකොට ඒ කියන්නේ සුභේට නිත්‍ය කව කළා කට්ලට් තිනවා වගේ අන්න ඒකෙන් අපිට සුඛයි කියන එක ඇති වෙනවා. දැන් මෙතන මේ කාමරාග අනුසය කියන එකත් රහතන් වහන්සේ ලකුණු කරලා පෙන්වලා දීලා තියෙනවා. ඔයගලන්ට පේනවා මේ ඒරියා එකක් තියෙනවා මේ ග්‍රීන් ඇරෝ එකක් උඩර අත්තා ඉඳන් නිත්‍යට යන එක. ඒක මේ ඉදන් සත්‍යයේ පරාමාසය ඉඳන් ඉදන් සත්‍යයට යන රේඛාව සම්බන්ධ වෙන තැන. එතනින් දකුණු අතට ගිහිල්ලා නිත්‍යයි කියලා පල්ලෙහාට ඇවිල්ලා ආපහු එනවා මෙතන ත්‍රිපීසීන් වාගේ නේද? එතකොට මෙන්න මේ කෑල්ලට කියනවා කාමරාග අනුසේ ඒරියා එක කියලා ප්‍රදේශය කියලා. දැන් අපිට ආව තුන්වෙනි ස්ටෙප් එකට මේ සුඛයි කියන එක. එතකොට ඉතින් සංඥාවෙන් සුඛයි කියලා කියනකොට ඉතින් වේදනාව තමයි ඔය සුඛ වෙන්නේ නේද? එතකොට දැන් මොන සුඛයි කියලා මේ පැත්තෙන් පරාමාසගත වෙනවා. ඒ පරාමාසයට එනවා කියන එක තමයි හතරවෙනි ස්ටෙප් එක හැටියට එන්නේ. සුඛේ පරාමාස වෙනවා. අන්න ඒක තමයි හතර. දැන් සුඛේ පරාමාස වුණාම මොනෝක අපි අත්තා කියලා ගන්න. අන්න ඒක තමයි පස්වෙනි එක. ඒක ලකුණු වෙන්නේ මේ පරාමාසයෙන් තමයි බයගතියට රේඛාවක් ඇඳලා එතනින් ලියා ගන්න පුළුවන් ඔයගලන්ට අත්තා කියලා. ඒක තමයි පස්සේනි ස්ටෙප් එක. ඊළඟට මේ බයගතින්න වේදනාව දක්වා රේඛාවක් මෙතන තියෙනවා. එතකොට මෙන්න මේ රේඛාව තමයි දිට්ටි අනුසේ රේඛාව. එතකොට ආන්න එකට අපි දාගන්නවා 6යි කියලා. දිට්ටි අනුසේ. මෙතන මේ රේඛාව උඩ ලියලා දිට්ටි අනුසේයි කියලා ඒකට දාගන්නවා 6යි කියලා. දැන් බලන්න ওই රේඛාව දික්‍රාම් කොහාටද යන්නේ? ඔය රේඛාව දික් කරාම යන්නේ කබලින්කාර ආහාරයට. දැන් මොකද්ද මේ කියන්නේ? දැන් බලන්න මෙතන යම් කිසි දෙයක් සුඛයි කියලා පරාමාසගත වුණාද? ඒක නිසා අපි අත්තා වුණාද? ආන්න ඒක තමයි මේ ඉස්සරහට සුඛයි කියලා අපේ මේ රූපයට පේනවා. මේ අත්තා නිසා තමන්ට පේනවාද? රූපයට ඇඟිල්ල දික් කළා සුඛයි කියලා කියනවා. ඉතින් රූපයක සුඛයක් නැහැ නේද? රූපයක තියෙන පුළුවන් වැඩිම වශයෙන් ගත්තාම ඉතින් මේ සුභයි කියන එක තමයි බියුටි කියන එක. ඉතින් අපි දන්නවා එහෙම එකකුත් නැහැ අසුභයක් තියෙන්නේ. ඒ නමුත් දැන් මේකට කියනවා සුඛයි කියලා. ඒක හරි කරන්නේ කවුරු හරි මිනිස්සු දිහා බලලා ඔයා හරි සුඛයි කියන ඒ පුද්ගලයා. එතකොට ඒ වගේ වැරදි අදහසකට අපි ඇවිල්ලා තියෙනවා. දැන් උතනින් පස්සේ ඉතින් සුඛයි කියලා ගත්තා නම් ඉතින් ඊට පස්සේ ඇති වෙන්නේ නන්දිය. ආන්න එක තමයි හත්වෙනි ස්ටෙප් එක කියන එක තියෙන්නේ. දැන් එහෙනම් අපි ස්ටෙප් 7 කියන එක මේක ඉගෙන ගත්තා. තවත් දෙයක් පොඩ්ඩක් පෙන්වා දෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන් දන්නවා මේ ජරාව කියන එක මෙන්න මේ පැත්තේ තියෙන නේද? මේ වේදනාවට පල්ලෙහැ වම් පැත්තේ. ওই ජරාව වේදනාව. මේ රේඛාව ජරාවින්ද වේදනාවට තියෙන රේඛාව දික් කළොත් ඕගලන්ට පේනවා මේ සංඥාවයි චේතනාවයි අතරට එනවා. අන්න එතෙන්ට තමයි අසම්පජානකාරීත්‍ය කියන එක තියෙන්නේ. එතකොට මේ ජරා වේදනා අසම්පජානකාරීත්‍ය කියන මේ රේඛාව ඒක තමයි කාම සංඥාව නිරූපණය කළා පෙන්නන්නේ. කාම සංඥාව නිරූපණය කරලා පෙන්නන්නේ ජරා වේදනා අසම්පජානකාරීත්‍ය කියන රේඛාව. ඒ කියන්නේ ඉතින් මේ කාම සංඥා කියන්නේ සංස්කාර නිසා විඥානයේ පැවැත්මට ඇති කැමැත්ත කියන එක. ඊළඟට අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. තුන්වෙනි ස්ලයිඩ් එකට. මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නලා දෙනවා අර අභිජ්ජා ව්‍යාපාද සාරම්භය. පේනවද මේ සාරම්භය ලකුණු කරලා තියෙනවා මේ කියන්නේ. මේක මේ තයෝ ධම්ම සූත්‍රයේ අදපු ඩයග්‍රෑම් එකේ අපි අරන් තියෙන්නේ අර 1.3 මෝහය දොරගුල ලකුණු කළේ නේද? එතන ඉඳන් මේ ಜಾති දක්වා යන රේඛාවක් තියෙනවා. ඒ රේඛාවයි මේ දුස්සීලභාවය. මෙතන මේ කෝසජ්ජේ ඉඳන් කුසීත භාවයේ ඉඳන් දුස්සීලභාවයට යන රේඛාවයි. ඒක කැපෙන තැනට තමයි සාරම්භය කියන එක ඇවිල්ලා තියෙන්නේ. ඒක ඕකනේ කියුවේ මේ කාම දිට්ඨ ධම්ම සම්පරායක කාම සංඥා මේ වලින් ඇති වෙනවා කියේ මොකද? අභිජ්ජා ව්‍යාපාද සාරම්භය. මේක දැකලා තමයි මේ කුකුල් කොටුව ඇතුලේ පේනවද මේ පල්ලෙය තුභාවාගේ තියෙන කුකුල් කොටුව නේ? මේක ඇතුලේ ඉන්නේ නැහැයි කියලා මං එළියට පැන ගන්නවා. ඒකේ පැන සත්‍විත් බෝධි වාක්ෂික ධර්ම භාවිතා කරලා. අන්න ඒකෙන් තමයි එයාට පුළුවන් උනේ අර කම්පාන වන ධ්‍යාන සංඥාවට යන්න. තමන්ගේ අදිෂ්ඨානය මම මේක ඇතුලේ ඉන්නේ නැහැයි කියලා. එතකොට මේක ඒ වගේම මේ ආහංකාරයේ මමංකාරයේ කියන එක ලකුණු කරලා පෙන්වන්න පුළුවන්. ඔයගලන්ට පේනවා මෙතන මේ අනත්ත්‍ය යත්තා කියලා මේ දොරකොල්ල තියෙනවානේ. ඒකෙන් මේ ඒ රේඛාවයි ආපෝ පේනවා නේද මේ තීන මිද්දේ ඉඳන් අර මෙතන 1.3 අවිද්‍යා ආශ්‍රව තියෙන්නේ 1.3 මෝහය කියලා දාලා තියෙන්නේ. අන්න ඒ රේඛාව කැපෙන තැනට අපිට එනවා මමංකාරයේ කියන එක. ඊළඟට ආපෝ පේනවා ඔයගලන්ට මේ අවිද්‍යාව ඉඳන් අර පුටුව තියෙන්නේ පුටුවේ ඇඳ අපි දික් කරගෙන ආවොත් ඒ රේඛාව කැපෙනව හරියටම මේ තීන මිද්දේ ඉඳන් අර මහා මෝහයට යන්නව රේඛාව. අන්නේ තිත් රේඛාවයි අර ඇඳයි කැපෙන තැන. ආන්න එතන තමයි වැටෙන්නේ අහම් කියන එක, අහංකාරය. එතකොට මේ අහංකාරයේ මමංකාරයේ දෙක අපි එතන ලකුණු කරා. ඉතින් ওই අහංකාරයේ මමංකාරයේ එකට එක්කව වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. දැන් මෙතන වෙන් වෙලානේ තියෙන්නේ. ඒ වෙංගලයි එකට එක්කව වෙලා ඉන අවස්ථාව තමයි මේ පේනවද මේ කුක්කුච්චය තියෙන තැන රතු පාට රේඛා දෙකක් එකට යාවෙලා තියෙනවා. ඒ රේඛා දෙක ඇවිල්ලා තියෙන්නේ එකක් සංඥාවෙන් ඉඳන් අපි යනවා මේ පැත්තෙන් පලාසයට. අනිත් රේඛාව මේ තීන මිද්දේ ඉඳන් සම්ප්‍රප්පලාපේ කරා ගමන් කරනවා. අන්නේ දෙක එකතු වෙන තැනට තමයි අහංකාරයේ මමංකාරයේ දෙක එකතු වෙලා එකතු වෙලා තියෙන්නේ. එකතු වෙලා තියෙන්නේ මොකද්ද? මේ පලාසේ මගින් මේක වෙන් කරගන්න බැරි වෙනවා. ඒක නිසා ඒක එක්කව වෙලා ඉන්නවා කියන එක තියෙනවා. පලාසේ නිතර වෙන් කරනවා. ඉතින් ඕක පැහැදිලි කරනවා නම් අපි මේ තීන මිද්ද නොවිච්ච අවස්ථාවක් තියෙනවා. දැන් බලන්න වට අටක් කරකවමු ගමන් ඕගොල්ලෝ දන්නවා තීන මිද්ද ස්වභාවයටපත් වෙනවා. චිත්තයයි චෛතසිකයයි අකර්මන්නේ භාවයට කියන එක. ඉතින් ඔය වට අට කියන එක අපි කරකවලා තියෙන මහා කප්ප ගානකට ඉස්සෙල්ලානේ නේද? එතකොට එහෙම දැන් කියන්නේ මුහුද හැදිලා ඉවරයි. මොහොතේ දැන් රැල්ල තමයි අපි මේ කතා කරන්නේ. එතකොට අපි හැමතිස්සෙම තීන මිද්ද අවස්ථාව කියන එක තියෙනවා. ඒ කියන්නේ හැම සංඥාවක්ම රෝගී. ඒක හොඳට කල්පනා කළොත් එවනම් අපි හැම සංඥාවක්ම රෝගී කියලා තියෙනවා. එතකොට දැන් මෙතන මේ මමංකාරය කියන එක ගත්තාම එතනින් එනවා අපි මේ රේඛාවේ අපි මේ තීන මිද්ද පැත්තේ ඉඳන් අපි මේ එමු සම්ප්‍රප්පලාපයේ පැත්තට. ඔන්න මෙතෙන්ට ආවම කියනවා දැන් ඉතින් මෙතන ලෙඩ වෙලා. ලෙඩ වෙලා මම මෙතන අහනුයි මම මේකට ගින්නේ ලෙඩ වෙලා මම කියලා කියවෙනවා. හරිනේ මේ පැත්ත තියෙන තීන මිද්ද. දැන් ඊළඟට බලන්න අපි අනිත් පැත්තට යනවා. අනිත් පැත්තට යනකොට අපිට පේනවා දැන් ඔය සම්ප්‍රප්පලාප නෙමේ පැත්ත තියෙන්නේ. සම්ප්‍රප්පලාප වල තියෙන්නේ මොකද්ද? මිත්‍ති භාවයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔය කඩමණ්ඩියක ඔය මිනිස්සු බූරුව ගලා එහෙම ඉන්නවනේ නේද? ඉතින් ඒ ගෙදරම ගෑනු එක්කෙනා ඇවිල්ලා කියනවා මේ බලන්නකෝ මේ ගත්ත උපකරණේ මේ කැඩිලයි කියලා නේද? ඉතින් උතන අර ආපු බූරුව ගන්න මිනිහෙක් ඉඳන් කියනවා ඕක අර අතන කඩෙන් ගත්තනම් ඕක කැඩෙන්නේ නැහැ මේ කඩේ බඩු හොඳයි කියලා කියනවා නේද? අර දොඩවනවා නේද සම්ප්‍රප්පලාවේ. එතකොට එතන අර නිත්‍යභාවයක් නේද? එතකොට දැන් එහෙමනම් අපිට පේනවා මෙතන අපි යනවා මේ මම ඊට පස්සේ අපි කියනවා මෙතන ලෙඩ වෙලා. ඒ කියන්නේ මම නිත්‍යයි. දැන් ඔබලගේ අහන කවුරු හරි අද වැට ගියේ නැද්ද? නෑ අද මම ලෙඩ වෙලා. අර අපි හැමදාම රෝගී කියන කතාව අමතක වෙලා මෙයා හිතනවා මමනේ හොඳට ඉන්න මනුස්සයා අද හම්බෙන් ලෙඩ වෙලා. ඒකනේ කියන්නේ මම ලෙඩ වෙලායි කියලා නේද? එතකොට දැන් මෙතන වචන දෙකක් කියවෙනවා. එහෙනම් ලෙඩ වෙලා මම ලෙඩ වෙලා. ඉතින් මේ දෙකේ වෙනසක් හොයාගන්න බෑනේ නේද? එහෙනම් පලාසය හදන නිතර වෙන් කරන්න යට වෙන් කරගන්න බෑ. දෙකම එකයි කියන එක යට ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් එහෙමනම් මේ අපි ඉගෙන ගත්ත ආහනෙම වුණේ එක්කව වෙලා ඉන්න අවස්ථාව. ඉතින් අපි මේක ඉගෙන ගත්තේ මොකටද? ඔය අපි මේ පස්සේ ස්ලයිඩ් එක මම බලනවා යහංගොයි මමනේ එකා වුණාම කරන්න ඕන වැඩක් එහෙම නෙමෙයි. එතකොට අපි ආපහු අර ධර්ම දේශනාවේ තියෙන මේ සූත්‍රයට අපි ආපහු යමු. ඊළඟට බුදුහාමුදුරු පෙන්නනෝ යලුදු මහණෙනි ආර ශ්‍රාවක මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මයක කාම කෙනෙකුට යම් සම්පරායික කාම කෙනෙකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මයක කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් කිසි රූපයක ඇද්ද ඒ හැම සතර මහා භූතයෝ සතර මහා භූතයන් නිසා පවත්නා රූපයයි කියලා. මෙසේ පිළිපං එම පිළිවෙත බහුල කොට වෙසෙන ඔහුගේ සිත අරියත්වාදී කාරණේ පහදින සම්පසාදයේ ඇති කල්ලි මේ භවයේම විදසුන් නොවනින් රහත් භවව පසක් වෙන ආනීජ සමාපත්තියට සමවදේ මරණින් මත්තේ මේ කරුණ විද්‍යාමාන වෙනවා. යම් කර්මක මේ මහානුගේ උපදෙන් නිසීපාග විඥානේ වින ඒ කුසල ආනීජ ස්වභාවයට පැමිණේ. මායනි මේ ဒුති ආනීජ සප්පාය ප්‍රතිපදාව කියලා ඒක දේශනා කරනවා. එතකොට මෙතන මේ සිංහලෙන් නම් චතුත්ත්‍ය ඥාන සංඛ්‍යාත කියලා ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ. ඒක ඒක නෙමෙයි බුදුහාමුදුරු පෙන්නේ ဒුති ආනෙන්ජ සප්පාය ප්‍රතිපදාව කියලා. එතකොට මේක අපිට පේනවා අර මේ 2B diagram එකේ. දැන් මෙතන මේ පේනවාද අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා අර දික්ටි අනුසය ආවයන් පස්සේ ඇඟිල්ල දික් කළා පෙන්වන්නේ මොකටද? රූපයට නේද? එයාට පේනවා මේ ඔක්කොම මේ කාම කාම සංඥා මේ රූප මේ හැම එකක්ම මේ සතර මහා භූතියෝ කියලා. ඇඟිල්ල දික් කළා පෙන්වනවා. ඒ කියන්නේ රූපේ නොවෙනවනම් කාම කාම සංඥා කතාවක් නැහැ කියන එක. මතකද අපි ඉගෙන ගත්ත රූපේ විභූතේන පුසන්ති පස්සා කියලා. රූපේ ඉක්මනවන ස්පර්ශයක්වත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ කියන්නේ මෙතන හරියට ධාතු වශයෙන් බලනවා නේ. ඒ පුද්ගලයා ධාතු මනසිකාරය කළා ඉතින් අපි දන්නවනේ අර ආකාස සංඥායෙන්ද එහෙම යන්නේ නේද? මගේ නෙමෙයි කියලා එයා කල්පනා කරනවා. ඒක තමයි මෙතනදී පෙන්වා දෙන්නේ. ඊළඟට පෙන්නනෝ යලුදු මහණෙනි ආර සාහුතේ මෙසේ ප්‍රත්‍යාවේක්ෂ කෙරේ. යම් දිට්ඨ ධම්මික කාමෝත් යම් සම්පරායික කාමෝත් ඇද්ද යම් දිට්ඨ ධම්මික කාම සංඥාවකුත් යම් සම්පරායික කාම සංඥාවකුත් ඇද්ද යම් දිට්ඨ ධම්මික රූපයොත් යම් සම්පරායික රූපයොත් ඇද්ද යම් දිට්ඨ ධම්මික රූප සංඥාව යම් සම්පරායික රූප සංඥාවත් ඇද්ද මේ දෙකම අනිත්‍යයි. යමික අනිත්‍ය නම් ඒ තෘෂ්ණා දිට්ඨි විසින් අභිනන්දනා කරන්න නොනිසෙවේ. අභිමානීන් කියන්න නොනිසෙවේ. ඒ බැසගන්න සිටින්න නොනිසෙවේ. මෙසේ පිළිපං මේ කාම රූප ප්‍රතිබාණයෙන් එම පිළිවෙත බහුල කොට වෙසෙනේ මහණුන්ගේ සිත අරියත්වාදී කාරණේ පහදී සම්ප්‍රසාදේ ඇති කල්ලි මේ භවෙම නිදුසුන් නොවන රහත් භව වූ පසක් කෙරේ. විඥානං චාතන සංඛ්‍යාත ආනින්ජයතු සමවදී කාබු මරණේ මැත්තේ මේ කාරණේ විද්‍යාමාන යම් කර්මකේ මේ මහණුන්ගේ උපතට නිසින් විපාක විඥානයේ වේනම් ඒ කුසල ආනින්ජ ස්වභාවයට පැමිණියවන්නේ. මහන්නේ මේ තුන්වෙනි ආනන්‍ය සප්පාය ප්‍රතිපදාවයයි කියන්නේ. ඉතින් මෙතන පෙන්නනවා මේ කාරණා හතක්. කාමය කියලා කිව්වම් ditta ධම්ම සම්පරායක. ඊළඟට කාම සංඥාව ditta ධම්මයි සම්පරායකයි. ඊළඟට රූපේ ditta ධම්ම සම්පරායක. රූප සංඥාව කියන එකත් ditta ධම්මයි සම්පරායකයි. එතකොට මේ අර පේනවාද අපි අර රූපයයි මෙතන තියෙන මේ රූප සංඥාව කියන එක නේද? අර සුඛයි කියලා එහෙම ගත්තා වූ සංඥාවන් තියෙනවානේ. අර සුභේ නිට්ටයල සුඛයි කියලා ඒවත් ඉතින් එකතු වෙලා තියෙනවා. තියා කල්පනා කරනවා මේ දෙකම අනිත්‍යයි. එතකොට අර ප්‍රයාර එක වශයෙන් ඒ අට අරගෙන මේක අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් ඒක අභිනන්දනා කරන්න වටින්නේ නැහැ. එවනම් එයා ගන්නෝ නාබිනන්දති නාබිවදති නාජෝසාය තිට්ඨති. සමාධි භාවනා සූත්‍රේ නේ. අන්න ඒකේ අස්තංගමයේ කියන එක අපි බලනවා. එතකොට එහෙම බැලුවෙන් පස්සේ ඉතින් එයා පුළුවන් වෙනවා. ඒ කියන්නේ මොකක්ද අන්තිමට දෙල තියෙන්නේ? එදි මේ අර ආකාශ සංඥායතනේ හරි ස්පර්ශ වෙමින් තියෙන වේදනාව. ඒකේ අනිත්‍යභාවය මේ බලලා තියෙන්නේ. ඉතින් එහෙම බැලුවාම එයාට පුළුවන් වෙනවා ඒ විඥානං ඡායතනේ කියන එකට එන්න පුළුවන්කම කියන එක ඇති වෙන. ඊළඟට ආපහු පෙන්නන මහණේ නැවත අනිකක්ද කියන්නේ. ආර්ශාවතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමෝත් පරලෝ යම් කාමෝත් මෙලෝ යම් කාම සංඥාවොත් පරලෝ යම් කාම සංඥාවොත් මෙලෝ යම් රූපයොත් පරලෝ යම් රූපයොත් මෙලෝ යම් රූප සංඥාවොත් පරලෝ යම් රූප සංඥාවොත් යම් කම්පා නොවන ධ්‍යාන සංඥාවොත් යම් තැනක ඒ සියුට් සංඥාව ඉතුරු නොවී නිරුද්ධ වෙද්ද යම් මේ ආකින්චන් ආයතන සමාධියක් වේද ඒ ශාන්තිය ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්නු ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත ආකින්චන් ආයතන සමාධි හේතුවේ සිත පහදි පෑදී මේති කල්ලි මේ වවෙහිම ආකින්චන් ආයතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදෙයි ශරීරයාගේ මිදීමේ මරණින් මතු යම් කාරණකින් ඕකේ උත්පත්තිය ගෙන දෙන්නා වූ විපාක විඥානි ආකින්චන් ආයතන කුසල විඥානට සමාන වී යන මේ කාරණේ යැත්තේ මාන්නේ මේ පළමෙනි ආකින්චන් ආයතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන ලබේ. එතකොට දැන් මේ මෙතන අවස්ථාවේදී පෙන්වන්නේ ඔය සංඥාව ලාභයක් ඒ කියලා මෙයා ගන්නෙ නැහැ නොවේ කියලා වාර්තනවා. මොන සංඥාව? ඔය වේදනාව නිසා ඇති වෙන සංඥාවක් නේද? එතකොට ඒව ලාභයයි කියලා ගන්නෙ නැතුව තමයි එයාට පුළුවන් වෙන්නේ ඒ ආකින්චන් ආයතන කියන එකට යන්න. ඉතින් ඒක බලනවා නම් දැන් ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙහෙම දෙයක්. පොඩ්ඩකට හිතන්න බලන්න. දැන් මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ දිනවා අභිජ්ජා ව්‍යාපාද සාරාංශය කියන එක. ඒක මොහොතකට හිතන්න බලන්න මේ අභිජ්ජාවයි ව්‍යාපාදයයි නැහැයි කියලා. දැන් මේ සාරාංශය තියෙනවා නම් මොකද වෙන්නේ? සාරාංශය තියෙනවා නම් මෙතන හරියට අර අපි දික්ටි සල්ලයන් හිම අල්ලලා මේ පැත්තෙන් කරපුවා. ඒක අල්ලලා කරපවන්න ගත්තයින් පස්සේ ඉතින් කම්පිටිෂන් එක නේද? අරකට වඩා මේක හොඳයි ආදි වශයෙන් මේ පැත්තේ මෝහ සල්ලි එක කැරකෙන. ඉතින් මේවයි කැරකුණෙන් පස්සේ ඉතින් අපි දන්නවා මේ විඥානයන් ඉතින් ඒ විදිහට හට ගැනීම කියන එක තියෙනවා. ඉතින් උතන අපිට පේනවා මේ උද්දච්ච ස්වභාවය කියන එක තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු ඕගොල්ලෝ කඩයක් දාගෙන ඉන්නවා. බොහොම සන්තෝෂයෙන් ඉන්නවා මං හොඳයි. මට දැන් කාලා බීලා ජීවත් වෙන්න පුළුවන්. මේ ළමයින්ටත් ඉගෙන ගන්න පුළුවන්. අපි මැරෙන්නේ නැහැ වාගේ නේ. දොස්තර මහත්තයාගේ බිලක් ගෙවන්න පුළුවන්. ඔන්න ඔතෙන්ට එනවා තව මුදලාලි කෙනෙක් දාන ලොකු කඩයක්. හොඳට අඩුවට දෙනවා මෙයාට වඩා. දැන් මොකද වෙන්නේ? දැන් ඒ පාර පේනවා ඉතින් මගේ වැඩේ ඉවරයි දැන් නේද? කාලා හමාරයි වාගේ. දැන් ඒ පාර ඉතින් මෙයා පන්සලට ගිහිල්ලා ඉතින් දැන් දුකයිනි භාවනා කරන්න පටන් ගන්නවා. මගේ ඔක්කොම විනාශ වුණා ආදි වශයෙන් කියලා. දැන් යනවා ධානී ප්‍රීතියට. දැන් එයා ඒකෙන් සතුට වෙලා ඉන්නවා. ධානීන් සතුට වෙලා ඉන්නකොට ඉතින් අපි හිතුව වෙන කෙනෙක් ඇවිල්ලා ඉඳන් කියනවා. අනේ මොකද්ද ඔයා ඔය විතක්ක વિચાર කර කර ඉඳින් මේ ප්‍රථම ධානී ඔයා ඉන්නේ. මං එහෙමනේ විතක්ක વિચાર කරන්නවත් නැතුව මං ဒုတိය ධානීන්. දැන් එයා ආපහු පරාදයි නේද? අර මුදලාලි ඇවිල්ලා පරාද වුණා වගේ දැන් මෙයාගේ පරාදයි. ඒ පාර එයා මහන්සිලා දෙවි ධානයට යන්නේ. දෙවි ධානයට ගියාම තුන්වෙනි ධානයේ කෙනාගේ අනේ ඕක මොකද්ද මම මේ සුඛේ සාගතෝ තුන්වෙනි ධානය ඉන්න කොච්චර හොඳයිද කියලා මගේ මේ මූණෙන්ම සුඛේ දැනෙනවා කියලා දැන් ආයිත් පරාදයි. ඒක ඔය විදිහට දැන් මෙයා මේ එක එක ධානින්ගේ ධානයට කියා යා තුන්වෙනි ධානය හතරවෙනි ධානය දැන් ඉතින් මේ පාර දැන් හයවෙනි ධානයටත් තියෙනවා. හයවෙනි ධානය ඉතින් ආලෝකේ සාගතෝ ඉතින් මෙයා ඉන්නවා මේක සාගතෝ. දැන් මෙයාට පේනවා මේ කිසිම ආකාරකින් මේක දිනන්න බෑ. මොකද එක්කිනා එක්කිනා ඇවිල්ලා මට කියනවා මේ මම පරාද කරනවා නේද? එහෙම නැති විනන්න බැරි නම් ඉතින් එයා කැමති වෙනවා. ඒ කියන්නේ මේ සුඛයි කියලා ගන්න එක දැන් සාරාම්භික කම්පිටිෂන් එකනේ. මේක බෑයි කියන එක තමයි තීරුම් ගත්තා. ඒවනම් මම කැමති මේකේ නිරෝධයට. විනන්න බැරි නම් ඒ වේදනාවේ නිරෝධයට කැමති වෙනවා. එතකොට ඒක කැමති වෙලා තමයි අපි ආකින්චන් ආයතනය කියන එකට අපි ගමන් කරන්නේ. එතකොට ඒ කියන්නේ සමුදය අස්තංගමයි තමයි එතනත් නේද? නිරෝධයට යනවා නම් ඉතින් අස්තංගමී කියන එක යන්න බෑ. අස්තංගමී නේද නිරෝධය කියන එකෙන්. එතකොට මෙතන මේක තව දුරට ගැඹුරට බලන්න අපි යමු හතරවෙනි ස්ලයිඩ් එකට. එතකොට මේකේ පේනවා මේ භවයේද භෝගයේද ඕකාරයේද මහාංකාරස්ස පදට්ටානම් කියලා කියනවා. ඒක අපි ලකුණු කරලා තියෙනවා ඔයගලන්ට පේනවා මේ රේඛා තුනක් 1 2 3 කියලා දාලා මේ වේදනාවට යටින් අපි භවය කියලා ලියලා තියෙනවා. කබලින්කාර ආහාර රටින් භෝගය කියලා ලියලා තියෙනවා. මනෝ සංචේතනාවට යටින් ඕකාරය කියලා කියනවා. එතකොට ඉතින් අපි දන්නවා භෝගයන් කියලා කිව්වහම ඔය ආහාර පාන ආදී ඒවා භෝග වෙනවා. ධාන්‍ය, තමන්ට කාර් ආදී වශයෙන් නේද? එතකොට දැන් ඕගොල්ලන් බලන්න ඕගොල්ලන්ගේ ගෙදර කාර් එකක් තියෙනවනේ. ඒ බෙන්ස් කාර් එකක් කියන්නකො. මේ ලේන් එකේ කිසිම කෙනෙක්ගේ බෙන්ස් කාර් එකක් නැත්නම් ඕගොල්ලෝ අහංකාරයි නේ. දැන් හිතන්න ඔබ බලන්න මේ ලේන් එකේ ඔක්කොටම තියෙන බෙන්ස් කාර්. ඒ වනා ඉතින් ආකාර වෙන දෙයක් නැහැ. වෙනවද? මේ අසමානතාවයේ ඉනීක්විලිටි එක නිසා තමයි අපිට මේ කතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට එහෙනම් භෝගය නිසා, භෝගයේ වෙනස අසමානතාවය නිසා අපිට අහංකාරය ඇති වෙනවා. ඊළඟට භවය නිසාත් අපිට අහංකාරය කියන එක ඇති වෙනවා. කොහොමද භවෙන් අහංකාරය වෙන්නේ? දැන් අවුරුදු 16ක ගෑනු ළමයෙක් කියලා ලස්සන එයා අහංකාරයි. හිතන්න බලන්න මේ ලේන් එකට ඉන්නේ එයා තමයි ලස්සනම එක්කෙනා. අහංකාර වෙලා ඉන්නවා. හැබැයි ඉතින් ලේන් එකේ ඉන්න ඔක්කොම ගෑනු ළමයි ඕවාගේ ලස්සන වුණා නම් මොකටද අහංකාර වෙන්නේ? ඉනීක්විලිටි එක තමයි මෙතන බලපාන්නේ. වෙනසක් තියෙනවා. ආන්න ඒකට තමයි අපි අහංකාර වෙන්නේ. ඒ වගේම තමයි ඉතින් මේවා අයින් කළා. ඉතින් දැන් මෙතන මේ භවයේ කතාව නම් ඉතින් බැලුවම හරි දරුණේ. මොකද දන්නවද? දැන් මේ ගෑනු ළමයි ලස්සන වෙලා තියෙන ඉතින් අතීතේ යම් යම් කුසලයන් කරලා නේද තරහ ගන්න නැතු ආදි වශයෙන් ඉතින් දේවල් කරලා නේ. එතකොට ඉතින් ඕවා ඇවිල්ලා ධම්ම සංඥා චේතනා ඇවිල්ලා ධර්මයන්ට වැටෙන්නේ. එතකොට දැන් මම ලස්සන වෙලා තින්නේ මේකනේ. දැන් ආපහු පන්සලට ගියාම ආමුදුරු වෙනවා බණට. අර චූලකම් විභංග සූත්‍රය එහෙම ඒවා භාවිතා කරලා ඉතින් මෙන්න මේ විදිහට කළාම තමයි මෙහෙම ලස්සන වෙලා ඉපදෙන්නේ නේද ආදි වශයෙන් කියන්නේ. දැන් මෙයා කල්පනා කරනවා ආ එහෙමනම් මම තවත් ඒ කුසලයන් පැත්තේ ඒව කරන්න ඕනේ. ආපහු ඒ සංඥාවටම යනවා නේද? ආපහු අර බල්ලා කණුව වටේ කරගෙනවා වගේ තමයි. ඉතින් ඒක නිසා තේ අහංකාරයන්ගේ එක සිද්ධ වෙන්නේ නැහැ. නැවතත් එතෙන්ටම යනවා. ඊළඟට ඕකාරය. දැන් අපි හිතමු ඕවයින් අපි අයින් කළා. අපි කල්පනා කළා අපි ආකාස සංඥායතනේ වාගේකට ගියා කියලා. එතකොට දැන් ඉතින් ආකාස සංඥායතනේ ගියාම ඉතින් එතනත් අහංකාරයක් තියෙනවානේ. දැන් කවුරු හරි මිනිහෙක් කියනවා අද නම් හොඳයි යාළුවා මම ආකාස සංඥායතනට ගියා. අර මොනසේ ඔළුවත් කාලා කියනවා අනේ මම මෙච්චර කල් භාවනා කළා මට කවදාවත් ඔතෙන්ට යන්න බැරි වුණානේ කියලා නේද? දැන් ඉතින් මට පුළුවන් නේ කියලා එවේ අහංකාරයන් කියන එක තියෙනවා. එහෙමනම් මේ භවයේ භවය භෝගේ ඒ වගේම ඕයන් අයින් ගලා අපි ආකාස සංඥායතනේ වාගේ තැන්නට ගිහලා ඒ වයින්ුත් අපිට අහංකාරය කියන එක ඇති වෙනවා. එතකොට ඒ ඊළඟට මේකෙ පෙන්නනවා මේ පල්ලෙහෙන් ලීලක් තියෙනවා මේ පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය කියන එක ඒ තණ්හාවට පදට්ටාන වෙනවා කියලා. පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය මේක මේ පෙටකෝපදේශයේ සිංහල පොතේ පිටුව 132. ඒක තමයි ඒක පෙන්නා දෙන්නේ. ඒතර පුරුෂ ඉන්ද්‍රිය ස්ත්‍රී ඉන්ද්‍රිය තණ්හාව ඇතිවීමට ආසන්න කාරණේ වෙනවා. පරිමේක් නම් ගෑනියා සම්බන්ධ වූ දෙයක් ඇත. එතකොට ඒක නිසා ඒ පුද්ගලයා ඒ අභ්‍යන්තරේ ඇලෙනවයි. ඉතින් මෙන්න මේක විදිහට මේකෙන් අහංකාර වෙනවා කියලා ඒක පේනවා. එතකොට දැන් අපිට පේනවා මෙතන මේ කාන්තාවක් අපි ඔක සාකච්ඡා කරලා තියෙනවා. කාන්තාවකේ පුරුෂයෙක් දෙස බලන්නේ මම කාන්තාවක් කියලා මාන්නයක් අටවගෙන. පුරුෂයෙක් කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන. ඒ නිසා එයාට එන්නම් සිතුවිලි වෙනස්. මතකද ඔක අපි පැහැදිලි කළා. අර මං කිව්වේ කුඩා දරුවෙක් මේ පීර ගහකට නගිනව අවුරුදු 6ක් 7ක් කාලේ. අත්තට පොඩ්ඩක් නැගලා ළමින් අනයාගේ නංගිට කියනවා නංගිටත් නගින්නේ ඒක. නං අම්මා ඔක දිහා බලාගෙන ඉඳන් කිව්වා මේ දරුවෝ මේ ගෑනු ළමයි කස් නගින්නේ නැහැ නේ කියලා. දැන් මෙයා මේක අල්ලගත්තා. ආයේ ගලන්ට ඒව බැරිද? අපිට විතර දෙයක පුළුවන්. මම මේ පීර කඩන්න යනවා කියලා දැන් ඒ පරයා සින්දුකුත් කියනවා. ඇති පීරයක් නැහැ. ඒ ළමයි ලොකු වෙලා මං කිව්වේ කසාදයක් බැඳගෙන ඉතින් බැලටත් ගිහලා වයිෆ් එක ගෙදර දිනකොට මිදුලි දැක්කහම තනකොළ එහෙම යා කල්පනා කරන්නේ මොකක්ද? ආ මේවා මේ බර වැඩ මට තමයි. අපේ නෝනට මේ ලෝන් මූවි මේ වගේ වැඩ බෑ. නෝනා එනවා කුස්සියට ඒක දැක්කහම යා කල්පනා කරනවා මේක තමයි මගේ රාජ්‍යය. දැන් පෙලක් අය කියනවනේ අපේ මහත්තයාට සම්බෝලයක් අතදා ගන්න බෑ කියලා නේද? එතකොට අන්න ඒ වගේ ඒ ස්ත්‍රී ඉන්ද්‍රියන් පුරුෂ ඉන්ද්‍රියන් නිසා ඒ පුරුෂයා කාන්තාව දෙස බලන්නේ මම පුරුෂයා කියලා මාන්නයක් අටවගෙන, කාන්තාව පුරුෂයා දෙස බලන්නේ මම කාන්තාව කියලා මාන්නයක් අටවගෙන. එතකොට ඒ කියන්නේ ඉතින් ඔය අවිද්‍යාවෙන් ඉඳන් කාමාවසරට එහෙම යනවා කියලා අපි පැහැදිලි කළා නේ. එතකොට දැන් ඒක තමයි මේ පෙන්නුවේ. ඒ පිරිමියෙක් නම් ගැහැණියා සම්බන්ධ වූ දෙයක් තියෙනවා. මේ විදිහට එයා අභ්‍යන්තරේ ඇලෙනවා. මම පිරිමියා කියලා අභ්‍යන්තරේ ඇලෙනවා. මම ගැහැණිය කියලා අභ්‍යන්තරේ ඇලෙනවා. ඉතින් එහෙම රාග සහිත වෙලා එයා බාහිර උදේ හොයනවා. බාහිර උදේ හෙව්වනම් අන්න මම අහංකාරයි. එතකොට දැන් බලන්න අපි තිබුණේ අහංකාරේ මම පුරුෂයා කියන කතාවයි වහංකාරේ ඇති වුණා. අර ඉනීක්ලිටි එක නේද? අපි මෙතන මුලින්නම් පෙන්වන්නේ ඒකයි භවයේ භෝගයේ ඕකාරය අර වෙනස්කම නිසා තමයි අපිට මෙතන අහංකාර ආවේ. එතකොට මම පුරුෂයා අන්න අහංකාරය ඒකට නේද? එතකොට ඒකෙන් දැන් එයා බාහිර උදේ වෙනවා. එහෙනම් දැන් මම පුරුෂයා නම් පුරුෂයාට ගැළපෙන විදිහේ දේවල් එයා හොයනවා. එතකොට එහෙනම් ඒකෙන් මම අහංකාරය. ඉතින් ඕගොල්ලෝ ඉගෙන ගත්ත අර මතකද බාහිර වස්තු පරිග්‍රහය නිසා මම අහංකාරය ඇති වෙනවා. ඒකෙන් සුඛ සංඥාව ඇති වෙනවා කියලා මතකද? මෙතන මේ වේදනා තණ්හා පරිග්‍රහ ඒකෙන් මමංකාරේ, මමංකාරයෙන් සුඛ සංඥාව, සුඛ සංඥාවෙන් ස්පර්ශී. එතකොට එහෙනම් මෙතන මේ රවුම කැරගෙනවා කියලා ඉගෙන ගත්තේ නේද? දැන් පේනවද අහංකාර වෙලා මොකද වෙන්නේ? මේ විදිහට මේ සංසාරය යනවා, මේක කරකෝ කරකෝ නේද? ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඉතින් මමංකාරය ඇතුළුනහම ඊට පස්සේ අපි අහංකාරේ ආපහු ඇති වෙනවා. දෙපැත්තට යන අහංකාරේ මමංකාරේ, මමංකාරේ අහංකාරේ. එතකොට ඉතින් මේකේ මේ අපි බලපු ඒ ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඒ මමංකාරයේ නැතිනම් ඒ හත්වෙනි ධානයේ ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. මමංකාර කතාව නැත්තම්. මොකද මේ මමංකාරය පෙන්වන්නේ වේදනාව අල්ලගෙනම කරකෝන එක නෙවෙයි. ඒ කියන්නේ සුඛ සංඥාවේ වේදනාවට ආව එහෙනම් මම ඒක අල්ලගෙන කරකෝන. ඒක කරකවන්නේ නැත්තම් කෙනෙකුට ඉතින් හත්වෙනි ධානයේ ඉන්න පුළුවන් වේදනාව ඉක්මවනවානේ. අර කල්ලගෙන කරකෝන තරම් තාක්කල් Tamanට ඒ වේදනාව ඉක්මවන්න බැහැ. එතකොට දැන් මෙතන ඕගලන්ට පේනවා මේ 1 2 3 කියලා කාරණා තුනක් තියෙනවා නේද? දැන් මේක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් හිතන්න බලන්න මේ මිනිස්සෙක් මේක නිකන් හරියට අර මේ මොකක් හරි එකක් ඔබ්ජෙක්ට් එකක් තියෙනවා වගේ මේ වේදනාව මේක එහාට මෙහාට පෙරලන්න පුළුවන් වගේ එකක් නෙනේ. එහෙමනම් හිතන්න කවුරු හරි මේ කබලින්කාර ආහාරය තියෙන තැනින් ලණුවක් දාලා සංඥාවට උඩින් දාලා මනෝ සංචේතනාවට උඩින් දාලා මේ පැත්ත පල්ලෙහා ඉඳන් මේක මෙහෙම අදිනවා මිනිස්සේ. ඇත්තම මොකද වෙන්නේ? මේක පෙරලෙනවා නේ. එතකොට ඒ කියන්නේ මේක අංශ 90කින් කැරකිච්ච අවස්ථාවක් පොඩ්ඩක් හිතන්න. එතකොට මේ අංශ 90කින් හැරිච්ච අවස්ථාව තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. පස්වෙනි ස්ලයිඩ්. එතකොට මෙතන පෙන්වන්නේ ඔය දැන් අත්ත් සංඥාව කියන එක තියෙනවානේ. ඉතින් අත්ත් සංඥාව නිසා අපි මෝහය ඇති වෙනවා. ඒ අත්ත් සංඥාවෙන් මෝහය ඇති වෙලා මෝහය නිසා සංස්කාරයෙන් අපි කරනවා පාණාතිපාත අදත්තාද. ඒ අන්තිමට මතකද අපි පෙන්වුවා අර හැම සංඥාම රෝගී. රෝගී සංඥාව මගේ කියලා අරගෙන තමයි මේ ආත්තා. ඊට පස්සේ ඒක ගත්තට පස්සේ ඉතින් අපි සංස්කාරයෙන් කරනවා පාණාතිපාත අදත්තාද ඒ වගේ දේවල් කරනවා. එතකොට මේකේ මේ උඩින් ලකුණු කරලා තියෙනවා මේ පාණාතිපාතේ නිසා දේශය, දේශය නිසා පාණාතිපාතය. එතකොට පාණාතිපාතය අපි මෙතන පල්ලෙහි ලකුණු කරලා තියෙනවා. එතකොට මම් පැති ලකුණු කරලා තියෙනවා දේශේ. එවනම් පාණාතිපාතේ නිසා දේශේ, දේශේ නිසා පාණාතිපාතේ ඇරෝ එක දෙපැත්තටම යනවා. ඊළඟට අපෝ ලීලා දිනවා අපි අදත්තා දානි නිසා ලෝභේ, ලෝභේ නිසා අදත්තා දාන. එතකොට එහෙනම් මෙතන අපි ලකුණු කරලා තියෙනවා මේ අදත්තා දානි කියන්නේ කුඩ මේ කියලා නේද? වම් පැත්තෙන් ලකුණු කරලා තියෙනවා ලෝභේ. එතකොට ලෝභේ නිසා අදත්තා දානි, අදත්තා දානි නිසා ලෝභේ. ඊළඟට තියෙනවා කාමී වරදවා හැසිරීම නිසා මෝහේ, මෝහේ නිසා කාමී වරදවා හැසිරීම. එතකොට කාමී වරදවා හැසිරීම මෙතන මැද්දේ ලකුණු කරලා තියෙනවා. දැන් මෙතන ඔයගලන්ට පේනවා දීලා තියෙන්නේ අර ඉස්සෙල්ලා මතකද අපි මේ ඉස්සෙල්ලා සයිඩ් එකේ තිබුණා මේ වේදනාව කියන එක. මේ දෙවිලි ලයින් එක මතක තියාගන්න ඕනේ. මේ දැන් වේදනාව මතකද අපි කො සුඛයි කියලා පරාමාසගත වෙනවා කියලා නේද? ආන්නේ අවස්ථාවක් තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. දැන් වේදනාව වෙනකොට පරාමාසෙත් එතනින් මතක තියාගන්න. එතකොට වේදනාව ඇවිල්ලා තියෙන පරාමාසය ඇතුළට සුඛයි කියලා පරාමාසගත වෙනවා. අන්න ඒ වගේ හිතක්. දැන් මෙතන ඕගලන්ට පේනවා මේකනේ ඇකිලීමක් කියන එක සිද්ධ වෙනවා. කොහොමද ඇකිලෙන්නේ? මේක නිකන් අර බෝල කුඩුවක පුරුකක් වගේ නේද? බෝල කුඩුව මෙහෙම අකුලන්න පුළුවන්. හොරිසන්ටලියක් කරන්න පුළුවන්, වර්ටිකලි දෙපැත්තටම කරන්න පුළුවන්කම කියන එක තියෙනවා. එතකොට දැන් බලන්න මේ පානාතිපාතය කරනවා නම් සතෙක් මරනවා නම් අපේ සතාගේ මස් ටිකක් ගත්තා. එහෙනම් අදත්තා දානියක් කරනවා. එවනම් පේනවාද? පානාතිපාතයෙන් අදත්තා දානියක් වෙනවා කියන එක තියෙනවා. එහෙනම් එක පැත්තකට ඇකිලීමක් තියෙනවා. ආපෝ දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්නේ මේ පරාමාසයේ ඉදන් සත්‍යයේ ඉදන් සත්‍යයේ පරාමාසයට යන්නව අවස්ථාව කියන මේ පැත්තට ඇකිලීමකුත් තියෙනවා. ඉතින් මේක බොහොම ගැඹුරු අවස්ථාවක් වෙන්නම්. ඉතින් මෙතන අපි මේ ලියලා තියෙනවා. ඒක අපි ඕනනම් ලියාගමු සිංහලෙන්. ඒකේ පෙර වූ මෝහය වරහණක් ඇතුළේ දාලා ලියාගන්න දෝෂ සහිතව ජීවත් වෙනවා. වරහන වහලා ලියාගන්න පානාති පාතිය කියලා. කොහොමද ඒක අපි තේරුම් ගන්න? බලන්න මෙතන මේ රේඛාවේ මැද්දෙන් පටන් ගන්න. පෙර වූ මෝහය. වම් පැත්තට ආව දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතිය. ඒක තමයි මේ කතා කරලා තියෙන්නේ. ඊළඟට අපි මේ උඩ රේඛාව ගැන කතා කරනවා. ඒක තමයි මේ දෙවිනියට නිලලා තියෙන. අපි ඒකත් ලියාගමු. දැන් අවිද්‍යාව වරහණක් ඇතුළේ දාලා ලියාගන්න ලෝභ සහිතව ජීවත් වීම. ඊට පස්සේ හයිපන් එකක් දාලා ලියාගන්න අදත්තා දානිය කියලා. වරහන වහලා හයිපන් එකක් දාලා අදත්තා දානිය. දැන් ඊ කියන්නේ මොකද්ද? මේ උඩ ලයින් එක ගැන කතා කරන්නේ. දැන් අවිද්‍යාව වම් පැත්තට එන ලෝභ සහිතව ජීවත් වීම අදත්තා දානිය. ඒ කියන්නේ මොකද්ද? අපේ දැන් තියෙන අවිද්‍යාව මොකද්ද? රස්සාවක් කරලා මුදල් උපයාගෙන ජීවත් වෙනවා කියන එක. පින්ඩපාතේ වැඩලා හිඟා කාලහරි මේක අවසන් කරගන්නවා කියන එක නෙමෙයි නේද? දැන් අවිද්‍යාව රස්සාවක් කරලා, ඒ කියන්නේ අපි ලෝභ සහිතව ජීවත් වෙනවා අදත්තා දානිය. ඊළඟට තුන්වෙනි ලයින් එකේ පෙන්නනවා කාමී වර්ධවා හැසිරීම. ඒකත් ලියාගමු අපි. කාමී වර්ධවා හැසිරීම හයිපන් එකක් දාලා ලියාගන්න කාම සංඥාව ආපහු හයිපන් එකක් දාලා ලියාගන්න මෙහි ඇලීම අභිනිවේසය කියලා. ඒ කියන්නේ මෙන්න මේ මැද්දේ ලයින් එක නේද? කාමී වර්ධවා හැසිරීම් කාම සංඥාවර සුබයි කියලා එහෙම ගන්න අපි නේද? සුබයි කියලා එහෙම ගන්නව සංඥාවක් තියෙනවා. එතකොට ඒකේ මේකේ ඇලීම තමයි මේ අභිනිවේෂය කියන්නේ. ඒක තමයි මැද්දේ ලයින් එක තමයි ඔය පෙන්වලා දීලා තියෙන්නේ. දැන් ඉතින් මේ තුනම, ඒ කියන්නේ මේ අපිට එන කාරණා තුනක් පේනවා. අභිනිවේෂය, අවිද්‍යාව, මෝහය. මෙන්න මේ තුන් ධර්මය නිසාම මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදිලා එන. එතකොට ওই පරාමාසයේ ඉදන් සත්‍යයට ඇතුළට ඇදෙන්නේ ප්‍රසන්ට් මොමන්ට් එකේ. මේ මොහොතේදී තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අතීතය ගැන විස්තන්නේ නැහැ, අනාගතය ගැන නොසිතන්නේ. තණ්හාව වගේ තමයි මේක සිද්ධ වෙන්නේ. අතීතය අනාගතයක් ගැන හිතන්නේ නැහැ. එතකොට මේක මේ අවස්ථාවේදී අහං සහ මමං එකට එකතු වෙලා ඉන්නේ. අපි අර ඉස්සෙල්ල පෙන්වුවේ ඩයග්‍රෑම් එකේ ආනු මම මේ කොක්කුච්චිය ඇතුලේ එකතු වෙලා ඉන්නවා කියලා නේද? ඒ දෙන්නම එකතු වෙලා ඉන්නවා. පෙර අවිද්‍යාවයි පසුව මෝහයයි දෙදෙනාම මෙතෙන්දී එකයි. මේ කියන්නේ මොකද්ද? දැන් හිතන්න බලන්න, ඕගොල්ලෝ පාරේ යනකොට මිනිස්සෙක් දකින. දැකලා ඉවරලා ඒ මිනිස්සයා ඕගොල්ලන්ට අඩු ගන්න එයාගේ හුලම් පාරවත් ඕගොල්ලන්ගේ ඇඟට වැදුනේ නැහැ. ඕගොල්ලෝ එකපාරටම ගන්නවා ඒක සුබයි කියලා නේද? අර ඒක මොකක්වත් හම්බුනේ නැහැ. දැන් කටට නම් ටොපියක් හැරි කාලා බල්ලත් මේක රසයක් තියෙනවා, ශරීරයට යමක් ලැබුණා කියන එක තියෙනවනේ. අර වංශනේ කිසි දෙයක් නැහැ. උලම් පාරක්වත් ඇතුන්නේ නැහැ. තමන් ගන්නත් පාටම සුබයි කියලා. ඒ කියන්නේ මේ පරාමාසයේ ඉඳන් ඉදන් සත්‍යයට ඇදිලා එනවා නේද? එහෙනම් අපිට පේනවා මේ ඒව අභිනිවේෂය නිසා මේ පරාමාසයේ ඉදන් සත්‍යයට ඇදෙනවා කියන එක. ඊළඟට දැන් මෙතන කියනවා පෙර අවිද්‍යාවයි මේ පසුව මෝහය දෙන්නම එකයි කියලා. දැන් බලන්න මෙන්න මේ පාර විඥානාහාර පාර නේද? ඒකේ කෑලි තුනක් නෙමේ තියෙන්නේ. මෙතන උඩ අවිද්‍යා යෝගය, ඉදන් සත්‍යාභිනිවේෂ කාය ග්‍රන්ථය, ඊළඟට අවිද්‍යා ආශ්‍රය. ඕකනේ ඔය තියෙන්නේ. දැන් බලන්න මං කිව්වේ අර මිනිස්යාගේ කිසිම දෙයක් හම්බුනේ නැහැ. ඒ වුණා ඕගලන්ට පේනවා මගේ යම්කිසි අවිද්‍යාවක් තියෙනවද? මේ ඉදන් සත්‍යයට මොකක් හරි ආවනම් මේ දෙක අතර වෙනසක් තියෙනවා කියන එක තියෙනවා. අරයන්ගේ කිසිම දෙයක් හම්බුනේ නැතුව මේ දෙන්නම එකයි කියන එක පේනවා. මගේ බඩට ටිකක් ආහාරයක්වත් හම්බ වෙලා එහෙම එකක් වෙලා නෙමෙයි. උලම් පාරක්වත් වැදිලා නෙමෙයි මම මේ කතා කරන්නේ. එතකොට එහෙනම් මේ පෙර අවිද්‍යාවයි ඒ පසුව මෝහය දෙදෙනාම එකයි. එතකොට දැන් ඕගලන්ට පේනවා හරියට නිකන් මේ හිතන්නකො මේ ඉදන් සත්‍යය ඇතුලේ මිනිස්සෙක් ඉඳගෙන මේ අවිද්‍යාව කියන පුලිය උඩින් දැන් මේ ලණුව දාලා තිනවා. මේ එක කියලා දාලා තියෙන්නේ අන්න ඒක ලනුවාගේ දාලා මෙයා මේ පල්ලෙහාට අදිනවා. මොකද වෙන්නේ? අදින්න ගත්තාම මේ පරාමාසය ඉදන් සත්‍යයට ඇදිලා එනවා. ඊළඟට ආභව හිතන්න බලන්න, මෙතන තියෙන 1.3 මෝහය, අවිද්‍යාව, අවිද්‍යාශ්‍රය. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ අවිද්‍යාශ්‍රය ඉඳන් අපි කාමාශ්‍රයට යනවා. කාමාශ්‍රයට ගිහිල්ලා රාග සල්ලෙන් රූප ස්පර්ශ කරනවා. රූප ස්පර්ශ කළා අපි විඥානය හදා ගන්නවා. එහෙමනම් ඒ කියන්නේ අර මතකද අර මෝහජ පරිදාහය කියලා ඇලිවේ. අන්නේ අවස්ථාවනේ මේ පෙන්නන්නේ නේද? එතකොට මේ මෝහෙන් අපි ආපහු මේක ආපහු හදා ගන්නවා. ඉතින් ඔක හිතන්නකො මැරලා ඉන්න අවස්ථාවක නේද? මැරලා ඉන්න අවස්ථාවක මනෝමය කායකින් එහෙම ඉඳලා ඉතින් යාගේ තියෙන්නේ මොකද්ද? අර කලින් භවී තිබුණා වූ ඉතින් අවිද්‍යාව දැන් ඉතින් මෝහය බවට පත් වෙලා නේද? ඉතින් මෝහය නිසා අපි ආපහු ගිහිල්ලා ඉපදෙනවා. අර පිබිදී කිසිවක් නොදකී කියලා එහෙම බුදුහාමුදුරු දේශනා කළේ නේද? ඉතින් අපි ඒව ගැන කල්පනා කරන්නේ නැහැ ගිහිල්ලා. හැබැයි ගන්නවා අපේ මෝහය නිසා. එතකොට එහෙමනම් දැන් මේ කාරණා තුන පේනවා නේද? අර අභිනිවේෂෙන් එක පැත්තකින් මේක නිසා ඇදිලා එනවා. අවිද්‍යාව මෙතෙන්ට ඇදිලා එනවා. ඒ කියන්නේ අවිද්‍යාව නිසා පරාමාස ඉදන් සත්‍යයට ඇදෙනවා. අර මෝහජ පරිඩාහය වගේ උගලන්ට පේනවා. අපි ආපහු අර කඹේ දාලා මෝහය තියෙන තැනින් ඇද්දාම මේක අර මුළු බෙල්ට් එකම වගේ එක පොඩි වෙලා මේක අසට ඇදිලා එනවා. එහෙනම් මේ පැත්තේ තියෙන ධර්මයන් ඔක්කොම එනවා. නිකන් නෙමෙයි මෝහයෙන් අදිනකොට ඔක්කොම ටික ඇදිලා එනවා නේද? ඉතින් අපි විශේෂයෙන් බලන්න මේ පරාමාසය මේකට ඇදෙනවා කියන එක. ඔන්නේ අවස්ථාව හුඟක් හොඳට හිතලා බලන්න. ඒක තමයි ඔයගොල්ලන්ගේ ප්‍රධානම භාවනාව. එතකොට ඔය අහනුයි මවුනුයි එකතු වෙච්ච අවස්ථාව නෙපෙන්නේ. අහනුයි මවුනුයි එකතු වුණාම ඔය ඉදන් සත්‍ය පරාමාසයට ඇදෙන අවස්ථාවක් තියෙනවා. ඒක තමයි ඊළඟට වෙන්නේ. දැන් පරාමාසය තියෙන ඉදන් සත්‍යට ගියා. ඒ පාර එයා අනුමත කළා ඉදන් පරාමාසයට ආපහු දාන්න. එතකොට මේ ඉදන් සත්‍ය පරාමාසයට ඇදෙන්නේ ඒ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ නෙවෙයි. ප්‍රසන්ට් මොමන්ට් එකේ තමයි පරාමාසය ඉදන් සත්‍යට ඇදෙන්නේ. ඉදන් සත්‍ය අනිත් පැත්තට එන්නේ අර අනිත් අවස්ථාවේ. මොකද අර ආහාරයක් අරගෙන කාලා බලලා ඒකේ යම්කිසි දෙයක් ඇති වුණා ඒක තියෙනවානේ නේද? එතකොට ඒක ගත්තයින් පස්සේ එන්නේ හා මේක බොහොම හොඳයි කියලා ඒ අනුමත කළා අනිත් පැත්තට පරාමාසය. දැන් ඉතින් අපි වරදවා වටහා ගන්නවානේ නේද? දැන් ඉතින් අර සුඛයි කියන එක මෙහාට ආවයි කියන්නකෝ. සුඛයි කියන එක ඉදන් සත්‍යයට ආවනම් දැන් එහෙමනම් අපි මොකද කරන්නේ? ඒ සුඛයි කියන එක දැන් අනුමත කළා පරාමාසයට දැම්මයින් පස්සේ අපි අර මිස් ඇප්‍රිහෙන්ඩඩ් අපි වරදවා වටහා ගත්තා සුඛයි කියලා. අර වේදනාව වම් පැත්තෙන් ඇවිල්ලා පරාමාසයට ඇතුළේම තව එකක් මේ ඉදන් සත්‍යයෙන් අනුමත කළාන් පස්සේ තමයි ඔතන තියෙන්නේ. ඒකනේ ඔබ සීලබ්බත පරාමාස කියලා කියන්නේ. මොකද සීලබ්බත පරාමාසය කියලා කිව්වහම ඕගලංගේ සීලබ්බත උපාදානිය තියෙන එක දැන් අර නිට්ටයයි කියලා කතාව ඇති වුණාන් පස්සේ ඒ නිට්ටයකින් අරක ඉදන් සත්‍යයට ගිහිල්ලා සනාථ කළ මේ සුඛය පවතිනවා කියන එකේම අනිත් පැත්තට දාලා තියෙනවා. ඒක ඔය විදිහට ගැඹුරට කෙනෙකුට හිතන්න පුළුවන්. එතකොට දැන් මෙන්න මේක තමයි ඕගලන්ගේ ප්‍රධාන භාවනාව හැටියට තියෙන්නේ. මේකේ වෙනස කිව්වේ මොකද්ද? මේ අහංකාරයයි මමංකාරයයි එකතු වුණාම පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා. ඒක ප්‍රසන්ට් මොමන්ට් එක. ඊළඟට ඒ ඉදන් සත්‍යය තියෙන එක පරාමාසයට ඇදෙනවා. ඒ අවස්ථාවේදී අහනුයි මවුනුයි එකට ඉන්නේ. හැබැයි ඒක ප්‍රසන්ට් මොමන්ට් එක නෙමෙයි. මට යමක් ලැබිලා නේද? මම අනුමත කරලා ආදී වශයෙන් දෙයක් සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අපි දැන් මෙතන මේ 4 5 6 කියලා ලකුණු කරලා තියෙනවා නේද? ආන්න එක පොඩ්ඩක් මතක තියාගන්න එතන ලකුණු කරලා තියෙනවා. එහෙනම් දැන් අපි යමු ඒ 6 වෙනි ස්ලයිඩ් එකට. එතකොට මේ 6 වෙනි ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේනවා මේ ආයතන ඩයග්‍රෑම් තුන. ඒකේ තියෙන එකක් තමයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. මේක පෙන්වන පල්ලෙහැයි ඔයගලන්ට හොඳටම පැහැදිලි දෙයක්. කාම විතක්කේ ව්‍යාපාද විතක්කේ, ව්‍යාපාද විතක්කේ විහිසා විතක්කේ, මිච්ඡා සංකප්පේ කැලී තුන නේද? එතකොට එකකට එකක් සම්බන්ධයි. ඊළඟට ඒ කියන්නේ මට පයිරස් ඩිෂ් එකක් ඕනි කියලා තිබුණා නම් ඉතින් අර රණ්ඩු වෙන අවස්ථාවේදී දෙන්නම එකම ඩිෂ් එකකට නම් අත දීලා තියෙන්නේ. අන්න ව්‍යාපාදේ. ඉතින් ව්‍යාපාදෙන් ගහ ගන්න යන්නවත් පුළුවන් නේද? විහිසාව. මේක උඩින් එනවා මේ කාම විතක්කේ නිසා කාම වර්ධා හැසිරීම. ඉතින් කෙනෙකුට කල්පනා වෙනවා කාම විතක් ඇති මිච්ච වලින් මං කාමයේ වරදවා හැසිරෙනවා. නමුත් ඉතින් විද්‍යාමානෝ තියෙනවනේ ඕගොල්ලෝ. මව කුසර ගිය අවස්ථාව. එහෙනම් කාම විතක්ෙන් කාමයේ වරදවා හැසිරීම තියෙනවා. කාමයේ වරදවා හැසිරීමේ මෝහය නේද? මෝහය කාමයේ වර්ධ හැසිරීම නිසා මෝහය, මෝහය නිසා කාමයේ වර්ධ හැසිරීම අපි ඉගෙන ගත්තා. ඉතින් මෝහෙන් ඇවිල්ලා තියෙන එනං ආපහු පීංසා විතක්කිය කියන එකට. ඉතින් මේක නේද අපි අර ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ අර 4 5 6 කියලා මතකද? ඒ කාමයේ වර්ධ හැසිරීම මැද්දේ ලකුණු කරලා තුනේ 5 කියන තැන. ඒ කියන්නේ මේක මේ 4 5 6 අංශ 90 කින් කැරකෙවුවොතින් එහෙම අර ඕගොල්ලන්ගේ ඉස්සෙල්ලා ඩයග්‍රෑම් එකේ එනවා 4 5 6 මෙතන. එතකොට දැන් අපි මේ පෙන්වන්නේ අර ඉදන් සච්චේට ගියා වූ දේ ආපහු ඇවිල්ලා පරාමාසයට ආපහු එක්කවෙච්ච අවස්ථාව. දැන් අන්නේ අවස්ථාව වෙනකොට මේ අභිජ්ජාවයි චේතනාවයි දෙන්න එකට එකතු වෙලා තියෙන්නේ. අභිජ්ජාවයි චේතනාව. ඉතින් ඔයගොල්ලෝ ඉගෙන ගත්තනේ අර මේ මතකද අර දොරපොල්ල ගැන කතා කරනකොට අංශ 90කින් කැරකෙනවා කියලා එම් කියුවේ. ආන්න පේනවාද මේ අභිජ්ජාව චේතනාවට ඇවිල්ලා දොරපොල්ල තමයි ඉතින් හැදිලා තියෙන්නේ නේද? එතකොට මේ වේදනාව ඇවිල්ලා දැන් ඉතින් දෝමනස සහගතයි. ඒ පරාමාස කාය ග්‍රන්ථේ ඉදන් සත්‍යබිනිවෙස කාය ග්‍රන්ථේ මේ පැත්තේ තියෙන කාම සංඥාව කියන එක. දැන් මෙතන මේ වෙනකොට මේ රවුම් දෙකක් ඇවිල්ලානේ. ඒ කියන්නේ දැන් පරාමාසයේ තිබිච්ච එක ඉදන් සත්‍යයට ගියා. පළවෙනි පාරම අපි සුබයි කියලා ගත්තා. මොකක් හරි මිනිහෙක් දැක්කා, ආ මෙයා හරි ලස්සනයි. දෙවෙනි වටේදී මොකද වෙන්නේ? දපයක් වගේ එක හොයාගත්තා නේද? අන්න දෝමනස්සේ කියන එක ඇති වෙනවා. අන්න ඒක තමයි මේ වෙන්නේ. එතකොට මේ පැත්තේ මේ ලකුණු කරලා තියෙනවා කාම සංඥාව කියන එක. ඉතින් ඔක උද්දච්චයත් එක්ක සම්බන්ධයි. දැන් ඉතින් අපි මේ බයෙන් අගති ගමනක් ගමන් කරනවා. මෙතන ලියලා තියෙනවා අනිච්චා භික්කවේ කාමා තුච්චා මුසා මෝස ධම්ම මයාකත මේතම් භික්කවේ බාලලාපනා කියලා. මේ කාම සංඥාව නිසා අපිට ඇති වෙන්නේ මොකද්ද? දෝමනස්සේ විතරයි. ඕගලන්ට ඇහෙන් රූප බලලා කණෙන් සද්දාහල කවදාවත් සතුටු වෙන්න බෑනේ. ඕක ඇකිලිලා ආපු ගම පේනවද? නෙන් ඉදන් සච්චේ නිකන් නෙමෙයි කිව්වේ නේද? ඉදන් සච්චෙන් ආපහු මෙහාට එනවා කියලා කිව්වේ. ඒ පොඩි කාලේ කාපු කෑම ඊට වඩා හොඳට තිබුණා කියලා නේද? මේකත් හොඳයි. දැන් මිනිස්සුන්ට මොකක් හරි එකක් දුන්නාම ඉතින් එයා මේ කියනවා ලොකු උලන් අනලා දෙන්නේ මොන්ද එකක් මේක කියලා නේ. හැබැයි ඉතින් තව මනුස්සයෙක් කියන ඕක ඉතින් මේකත් හොඳයි. හැබැයි බලන්නකො කවියක් ලියලා දුන්නා කියන්නකො මේ කවිය බලන්නකො ඊට වඩා ඔයාට වඩා මේ වගේ එකට වඩා හොඳයි කියලා. අරකත් හොඳයි මේකත් හොඳයි. පේනවද? අන්න එහෙම අර්ථයක් උතන තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් තමන් උදන් අනාගෙන හොඳට ආවා මේක හොඳයි කියලා. නමුත් තමන්ට පේනවා මේ හැම එකෙම ඇති වෙලා තියෙන දෝමනස්සේ විතරයි. ඇයින් රූප බලලා අපිට සතුටු වෙන්න බෑ. අභිජ්ජා වුණා දෝමනසේ. කණෙන් සද්දාලා සතුටු වෙන්න බෑ. එහෙමනම් අපිට පේනවා මේ කාම සංඥාව නිසා ඇති වෙන්නේ දෝමනසේ පමණයි කියලා. ඉතින් ඕගොල්ලන්ගේ ප්‍රධාන භාවනාවට ගන්න මෙන්න මේ පස්වෙනි ස්ලයිඩ් එක. ඒ පස්වෙනි ස්ලයිඩ් එකේ ඔයගොල්ලෝ විශේෂයෙන් බලන්නේ මොකද්ද? මේ පරාමාසී විදන් සත්‍යයට ඇදෙනවා කියන එක. ඒ කියන්නේ මෙන්න මේ කාරණා තුන නිසා නේද? මොකද්ද කාරණා තුන? අභිනිවේෂය මෙතන තියෙනවා, අවිද්‍යාව, මෝහය. ඒක හොඳට බලන්න. අර විඥාන ආහාර පාරත් එක්ක බලන්න. ඊට පස්සේ අපි අර මෝහය කියන එක මෝහජ පරිලාහය කියලා බැලුවේ. ආන්න ඒකත් එක්ක බලන්න. දැන් නිකන් සාමාන්‍යට හිතා ගන්න පුළුවන්කම තියෙනවා මේක ඇතුළේ මිනිස්සෙක්ව දාලා මෙතන අදිනෝ අභිනිවේෂය නම් ඉතින් හොඳටම පැහැදිලි නේද? මෙතන තියෙන්නේ මෙතන මේ වාක්‍ය තුන තියෙනවානේ. ඒ වාක්‍ය තුනට අවධානය යොමු කරගන්න. තමන් ඒක ලියාගත්තානේ. මොකද්ද? පෙරූ මෝහේ දෝෂ සහිතව ජීවත් වීම පානාති පාතේ. ඉතින් මෙතන පෙරූ මෝහය මේ මෙතන දාලා තිබුණේ ඕකාරය කියන තැන. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙන් හරි ඉන්න පුළුවන් කියලා හිතපු එක නේ. ඉන්න බෑනේ. මතකද රජ්ජත්තරතෝ සමාහිති වික්කේ පටිසහරණං කිව්වේ නේද? අයං අදෝසෝ කියලා කිව්වා. කාටවත් ඉන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒතකොට පෙර වූ මෝහය ආකාසඤ්ඤායතනෙහි හරි ජීවත් වෙන්න පුළුවන් කියලා හිතුවා. දෝෂ සහිතව ජීවත් වෙන. පළතුරු ගෙඩියක් කාලා ඉන්න පුළුවන් කියලා හිතුවා. ඒකෙන් ඉන්න බැරි වුණා. මතකද පළතුරු ගෙඩිය විසිකල්ලත් ඉන්න බෑ. එතකොට එහෙමනම් ඉතින් අන්තිමට මේ ඔක්කොම සම්බන්ධ අර දවස් 4 වැඩසටහනේ. එතනින් අපි ආපහු යන්නේ මොකටද? පෝතලී සූත්‍රයේ මතකද? ආපෞගී පානාතිපාතේ. එතකොට එතන ඒකත් එක්ක සම්බන්ධයල හොඳට පේනවා. මේක නේද මට වෙන්නේ. එතකොට ඊළඟට දැන් මෙතන මේ මේ කාරණපද තුනම හොඳට බලන්න. දැන් අපි අවිද්‍යාව මොකද්ද? අපි දැන් අවිද්‍යාව ලෝභ සහිතව ජීවත් වීම, අදත්තාතානි රස්සාවක් කරලා මුදල් උපයාගෙන ඉන්නවා කියන එක පමා වෙවි ඉන්නවා අපි නේද? එතකොට ඒක තමයි කියලා කල්පනා කරන පොඩ්ඩක් හිත නතර කරලා බලන්න ඕනේ. මෙන්න මේක නේද මං කරන්නේ අද කියලා. ඊළඟට කාම විවර්ධවා හැසිරීම, ඊට පස්සේ කාම සංඥාවට සුබයි කියන එක ගන්න පුළුවන්. ඒ ඇලීම අභිනිවේෂය. දැන් මේ කාරණා තුන ඔහොම බලලා දැන් කල්පනා කරනවා මේ තුන නිසා මේ පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා. ඉතින් මෙතන නම් පේනවා නිකම්ම ලණුවක් දාලා ඇද්දා වගේ, රබර් පටියකින් ඇද්දා වගේ නේද? අභිනිවේෂය ඇලීමක් තියෙනවා. අවිද්‍යාව දිහාට මේ ඉදන් සත්‍ය ඇතුළේ ඉඳන් මිනිස්සේ ලණුවක් දාලා මේ අවිද්‍යාව කියන පුලිය හරහා යටට අදිනවා. එතකොට පරාමාස කාය ග්‍රන්ථි ඉදන් සත්‍යයට ඇදෙනවා. ඒ කියන්නේ අවිද්‍යා යෝගයෙන් අපි එනවා ඉදන් සත්‍යයට. මෝහේ කතාවේ තමයි ඔයගොල්ලන්ට එක පාටම වැටහෙන්නේ නැත්තේ. ඒකට බලන්න අර මෝහජ පරිලාය කියන එක. ඒකත් එක්ක එනවා අපි මුළු පුලියක් දාලා ලොකුවටම අවිද්‍යාව ඉඳන් විඥානයක් එහෙම හදාගෙන කරනවා නේද? ඉතින් අවිද්‍යා ආශ්‍රයෙන් ඉඳන් කාමාශ්‍රයට යනවා. කාමාශ්‍රයට ගිහලා රූපයන් ස්පර්ශ කළා, රාගසල්ලෙන් රූප ස්පර්ශ කළා. මේක හදිනවා. එහෙනම් මුළු ධර්මයක්ම ඇදිලා යනවා නේද කියන එක. ඉතින් අර මැරිච්ච මොහොතක දැන් අපේ මොකද්ද තියෙන්නේ අර? දැන් ඉතින් අර මෝහය තියෙනවා. ඉතින් මෝහය නිසා අන්න අර අවිද්‍යාපච්චය සංඛාරා කියලා ඉතින් අන්න මෝහය නිසා මව කුසකට රිංගා ගත්තා. කාමයේ වරදා හැසිරෙන්න එහෙම ගියා නේද? අන්න ඒ අවස්ථාව හොඳට හිතන්න. එතකොට මේ තුන් ධර්මය නිසා මේක ඇදෙනවා. මේක පෙන්වන්නේ මොකද්ද? මේක මේ අපේ මේ විඥාන ධාරාව ගලන එකේ මේ ෆන්ඩමෙන්ටල් බිල්ඩින් බ්ලොක් එක පෙන්වන්නේ. මේ උඩ තමයි අපි කැලක් තියෙන. වතුර මේදුරක් නිශ්චලව තියෙන. අපි කලත්තර. කොහොමද කලත්තන්නේ? ඔන්න ඔය විදිහට තමයි කැලක් තියෙන. අර පරාමාසය ඉදන් සත්‍ය පරාමාසය. මෙතනින් කරන රැල්ල තමයි අනිත් ඒවට ඔකොටෝම යන්නේ, ගැස්සි ගැස්සි යන්නේ. එතකොට මේ ධර්මය අවබෝධ කරගන්න ඕන ඉහළ වූ ධර්මයක් අවබෝධ කරගන්න. දැන් එහෙනම් අපි බලමු ඊළඟ ධර්ම කාරණාවට ගිහිල්ලා. මහණින් නැවත අනිකක්ද කියන්නේ ආර්ය ශ්‍රාවක තෙමි අරණ්‍යයට පැමිණියේ හෝ වෘක්ෂ මූලයට පැමිණියේ හෝ ශුන්‍යාගාරයට පැමිණියේ හෝ මෙසේ කල්පනා කරයි. මේ මම යන දෙයකින් හෝ මගේ යන දෙයකින් හෝ ශුන්‍යයි. මෙසේ පිළිපන්නා වූ ඒ බහුලකට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුවේ පහදී. පැහැදීම ඇති කල්ලි මේ භාවයෙන් ආකින්චන්නායතන සමාධියට හෝ පැමිණේ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණයෙන් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවන විපාක විඥානය කුසල විඥානයට සමාන වේ යන මේ කාරණේ ඇත්තේ. මාන්නේ මේ දෙවෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනවා. ඉතින් මේක අපි සාකච්ඡා කරලා තියෙනවා කලින්. මතකද අපි ප්‍රඥා ඩයග්‍රමිකේ බැලුවා? අර අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවද කියලා නේද? ඉතින් ඕක තමයි ওই පාලි භාෂාවෙන් පෙන්වන ශුන්‍ය මිදං අත්තේනවා අත්තේනියනවා කියලා. මං කිව්වේ අර මකපල්ලාභියා එක පාටම හත්ෙනි ධානයට යනවා කියලා. එයාට ඔය පළපියා කියනවා මං පළවෙනි ධානයක් දෙවෙනි ධානයක් ඒවනම් මට දැනුන්නේ නැහැ, ප්‍රීතියක් දැනුනේත් නැහැ, මගේ නෙමෙයි කියලා ගත්ත එක පාටම විසාරුම. දැන් බලන්න බුදුහාමුදුරු පෙන්නනවා එහෙම පුළුවන්. ඒක තමයි මේ දෙවෙනි කාරණේ. හැබැයි දෙවෙනි කාරණේ වුණාට මෙයාගේ ප්‍රඥාව බොහොම අධිකයි. එයා නම්මන්නේ මගපල චිත්තේ. මගේ නෙමෙයි. මේවා එකක්වත් මගේ නෙමෙයි. මතකද අර ධාතු මනස්කාරය එහෙම කළා. එකක්වත් මගේ නෙමෙයි කියලා ගත්තනේ. ආන්න ඒක එයා එකපාරට මේ ප්‍රතිපලය සිතට නම්වනවා. නැංගුවායින් පස්සේ සිත විසාල වෙලා ආයම්. ඊළඟට අටවෙනි කාරණේට පෙන්වන මහණින් නැවත අනිකක්ද කියන්නේ ආර්ශාවතේ මිසේ කල්පනා කරයි. කිසි තැනක මම යන කිසිවෙක් නැත. කිසිවෙකුගේ මම යන කිසිවක්ද නැත. නොඹ යන කිසිවෙක්ද නැත. නොඹගේ මම යන කිසිවෙක්ද නැත. මෙසේ පිළිපන්නා වූ බහුරුකට වාසය කරන්නා වූගේ සිත ආකින්චන්නායතන සමාධි හේතුයි පහදී. පැහැදී මැති කල්ලි මේ භවය හෝ ආකින්චන්නායතන සමාධියට පැමිණ. ප්‍රඥාවෙන් හෝ මිදේ. ශරීරයාගේ මිදීමේ මරණයෙන් මතු යම් කාරණයකින් ඔහුගේ ඉපදීම සිදුවන්නා වූ විපාක විඥානෙ කුසල විඥාණයට සමාන වේ යන මේ කාරණය ඇත්තේ කියලා කියනවා. මාන්නේ මේ තුන්වෙනි ආකින්චන්නායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියනු ලැබේ. මොකද්ද මේ කියන්නේ? මෙයන් කල්පනා කරනවා මේ කිසි තැනක මම යයි කිසිවෙකුත් නැත, කිසිවෙකුගේ මම යන කිසිවක්වත් නැත, නුඹ යන කිසිවක්වත් නැත කියලා. මේ කියන්නේ මොකද්ද? මේක මේ කතා කරන්නේ මේ වේව් එකක් ගැන. ඒ කියන්නේ තමා සකස් කළොත් පමණයි තමාගේ දිපේ ඉන්නේ. එතකොට ඒ කියන්නේ රාගය නිසා සකස් කිරීම කියන එක සිදු වෙනවා කියලා මෙයා දන්නවා. එතකොට ඒ මෙන්න මේක තුන්වෙනි කාරණේ කියලා කියනවා. ඉතින් මේකේ ප්‍රඥාව ඊටත් වඩා ඉස්සෙල්ලා ඉක්නට වඩා අධිකයි. ඒ කියන්නේ මේකන මේක වෙන්නන්නේ මේ අනාශ්‍රෝ චිත්ත අවස්ථාව. එතකොට මේ අනාශ්‍රෝ චිත්ත අවස්ථාව කියන එක අපි තේරුම් ගන්න අපි යමු අර 2B diagram එකට. ඒකේ පොඩ්ඩක් ඕගලන්ට ලහුම කර ගන්න පුළුවන් යමක්. දැන් උතන ඕගලන්ට පේනව නේද මෙතන මේ සංස්කාර කියලා ලකුණු කරලා තියෙනවා. ඉතින් ওই සංස්කාරය ඇවිල්ලා ඉතින් මේ මැරිලා වැටිලානේ. ඉතින් ඔතෙන්ට තමයි පරිදේවිය කියන එක එහෙම එන්නේ. එතකොට මේ පැත්තේ තියෙනවා නේද මේ වේදනාවයි භයාගතියයි පරාමාස කායග්‍රන්ථයයි දෝසාගතියයි. ඔය ඕක අපි රේඛාව කියලා යහකලොත් මෙතන මෙතෙන්ට තමයි අපි ඇති වෙන්නේ ශෝකය කියන එක ලකුණු වෙන්නේ. එතකොට ඒක තමයි ওই දිට්ටි අනුසේ පාරණේ මේ ලකුණු කරලා තියෙන්නේ. මෙතෙන්ට තමයි ශෝකය කියන එක තියෙන්නේ. එතකොට දැන් මේ පරිදේවී ඉඳන් ශෝකයට රේඛාවක් ඇඳලා ඔගොල්ලෝ ඒකට දාගන්න 2A කියලා 2A කියලා. පරිදේවී ඉඳන් ශෝකයට රේඛාවක් ඇඳලා 2A කියලා ඒ රේඛාවට දාගන්න. එතකොට අපි මේ පරිදේවී ඉඳන් ශෝකයට මේ පැත්තෙන් යනකොට අපි මේ රූපේ ඉඳන් සංඥාව කරා ගමන් කරනවා. අන්න එන රූපේ ඉඳන් සංඥාවට රේඛාවක් ලියලා අන්න ඒකට දාගන්න 1A කියලා. කබලින්කාර ආහාරේ ඉඳන් සංඥාවට රේඛාව ලියලා 1A කියලා දාගන්න. ඊළඟට 1B කියලා දාගන්න මේ සංඥාව ඉඳන් චේතනාවට රේඛාවක් ලකුණු කළා අන්න ඒකට දාගන්න 1B කියලා. 1B. ඒ කියන්නේ අපි සංඥාව ඉඳන් චේතනාවට යනවා නේද? අන්න ඒ අවස්ථාව වෙනකොට ඕගොල්ලෝ මේ ශෝකේ ඉඳන් ඕගොල්ලෝ දන්නවනේ මේ පැත්තේ තියෙන දෝමනස්සයයි කියලා. අන්න ඒක අපි ලකුණු කරලා නේ දෝමනස්සය කියලා ලියලා අන්න ඒ රේඛාවට දාගන්න ඒ ශෝකේ ඉඳන් දෝමනස්සයට යන රේඛාවට අපි දාගන්නවා 2B කියලා. ඊළඟට ඕගලන්ට පේනවා මෙතන දෝමනස්සේ ඉඳන් අපි යනවා මේ පැත්තෙන් දුක්ඛයට. අපි මේ පෙන්නන්නේ දුක්ඛ දෝමනස ශෝක පරිදේව ලයින් එක නේද? දෝමනස ඉඳන් දුක්ඛයට යනවා. ආන්න ඒකට දාගන්න 2C කියලා. 2C. ඊළඟට මෙතන තියෙනවානේ මේ චේතනාවෙන් ඉඳන් විඥාණයට රේඛාව. ඒක නම් ලකුණු කරලම තියෙනවා. ඒ රේඛාවට ඔයගොල්ලන් දාන්න පුළුවන් 1C කියලා. 1C 1C. මම මේක එහෙම ලකුණු කරේ ඕගලන්ට මතක තියාගන්න පහසු වෙන්න. මේකෙන් පෙන්නන්නේ මොකද්ද? මේ පරිදේවි ඉඳන් අපි ශෝකයට යනකොට අපි මේ රූපේ ඉඳන් සංඥාවට යනවා. සංඥාව ඉඳන් චේතනාවට යනකොට අපි මෙතන ශෝකේ ඉඳන් දෝමනස්සයට යනවා. ඊළඟට චේතනාව ඉඳන් මෙතන මේ විඥාණය දක්වා යනකොට මේ පැත්තෙන් අපි දෝමනස්සේ ඉඳන් දුක්ඛේ කරා ගමන් කරනවා කියන එකයි තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ අවස්ථාව පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. දැන් අපි පෙන්නවා මෙතන පරිදේවි ඉඳන්. එතකොට මෙතන මේ බලනකොට ටිකක් ගැඹුරට බලන්න ඕනේ. දැන් අපි මේකට තමයි මානපාර කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ඉඳන් සච්චේ ඉඳන් බයත්‍ය දක්වා යන පාර මානපාර. එතකොට මේ මානපාරනේ මේ පරිදේවියේ තියෙන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කිව්වේ අර කවුරු හරි මිනිස්සේ බන්ට් එකක් එහෙම බැඳලා ආවා. ඇවිල්ලා ඉන්නකොට කුඹුරේ හදලා තිනවා කියන්නේ එහෙම නැත්නම් නීර බඳලා ඇවිල්ලා ඉන්නෝ තේකක් බොන්න කියලා ගෙදෙට්ට ආවා. ඇවිල්ලා ඉන්නකොට අර මිනිස්සෙක් ඇවිල්ලා මේ සරමත් කැහි පිට දාගෙන බුලත් ඇටුකුත් කාලගෙන කියන්නේ දිත්තක් ටිකක් දිටන මාත්‍ය හදපු එක කැඩිලයි කියලා නේද? අපි දුවලා නියන්නේ. අන්න ඒ වගේ කල්පනා කරා. දැන් අපිට පේනවා මේ පරිදේවි ඉඳන් අපි මේ ශෝකයට ආවා. අපි මේ රූපේ ඉඳන් සංඥාවට මං ඇවිල්ලා තියෙනවා. අර සිමෙන්ති දාලා වගේ හදනවා කියලා ඒ හැඟීමකට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතෙන්ට ආවට පස්සේ දැන් අපි යන්නේ මේ සංඥාව ඉඳන් චේතනාවට. ඉතින් අර ඉස්සෙල්ලා කිව්ව උදාහරණي අමතක කරන්න එපා. අර මාන්නේ බලපෑම අධිකයි. ආ එයාගේ චේතනාවන් තියෙනවා මං සිමෙන්ති දාලා හරි හදනවා කියලා ඒ වගේ අදහස් තියෙනවා. ඉතින් ඔන්න ওই අවස්ථාව වෙනකොට අපි මෙතන මේ ශෝකී ඉඳන් වම් පැත්ත දෝමනස්සේ අපි 2B කියලා ලියාගත්තේ නේද? ආන්නේ එතෙන්ට එනවා. ඔන්න උතෙන්ට ඇවිල්ලා දැන් අපි කල්පනා කරනවා දැන් ඊළඟට යන්න තියෙන්නේ කොහාටද? චේතනාවෙන්ද විඥාණයට නේද? අන්න ඒ අවස්ථාවේදී පොඩ්ඩක් කල්පනා කරලා බලන්න චේතනාවේ අර්ථ දැක්කේ කියන එක. කොහොමද චේතනාව කියන එක අර්ථ දක්වන්නේ? ඒකත් තියෙන ඉතින්. හැබැයි පිටකෝපදේශයම විතරයි. ඒක පෙන්නනවා ඉතිපි කාමේසු කාමයේ ගැන විස්තර කළා. කාමේසු සංයුක්තෝ විරති භාවිතෝ අජෝ සංඥා අයං චේතනා කියලා කියනවා. කාමේසු විහෙරති සංයුක්තෝ සංයුක්ත වෙලා තියෙනවා. ඊළඟට භාවිතෝ භාවිත කරනවා කියන්නේ දියුණු කරනවා නේ, ඩෙවලොප් කරනවා. අජෝ සංඥා ඒ කියන්නේ අපි අල්ලගෙන ඉන්නවා. එතකොට මොනවද අපි මේ අල්ලගෙන ඉන්නේ? භවය. දැන් අර නියර කැඩුනා නම් ඉතින් කැන්නයි කියලා නිකන් ඉන්න පුළුවන්නේ. එහෙම බෑනේ ඉතින් ආවව හැදුවේ නැත්තම් ගොයන් නැත්තම් මට ජීවත් වෙන්න බෑ නේද? එතකොට එහෙනම් මගේ භවය තමයි අල්ලගෙන ඉන්නේ. අජෝ සංඥා. ඊළඟට ආපහු පෙන්නනෝ දැන් අපි ඒ උදාහරණේ මේ අර්ථ දැක්කීමේ අපි ගත්ත අජෝ සංඥා කියන එක. තුන්වෙනි වචනේ පටන් ගත්තා. අල්ලගෙන ඉන්නේ භවය. ඊළඟට කාමේසු සංයුක්තෝ විහෙරති භාවිතෝ. භාවිත කරනවා කියලා කිව්වා අපි දිනු කරන. මොනවද අපි දිනු කරන්නේ? මොනවද ඕගොල්ලන්ගේ ජීවිතේදී ඕගොල්ලෝ දිනු කරන්නේ? දැන් හිතන්න බලන්න ඕගොල්ලෝ මොකක් කර රස්සාවක් කරගෙන ඉන්නවා. ඒ පාර කල්පනා වෙනවා ෂා අර මහත්යාර චාටර් ඉගෙනගෙන අර මුදවට ඉන්නේ කවුන්ටන්ට් කෙනෙක් වෙලා නේද? මාත් ඉගෙන ගන්නවා. මොනවද මේ ඉගෙන ගන්න කල්පනා කරන්නේ? සංඥාවන් නේද? එතකොට ඒ වගේම දැන් ඕක කරලා මොනවද මේ මහත්යාට හම්බ වෙන්නේ? සල්ලි ටිකක් නේද? ඒකෙන් ගන්න ඉතින් අර මං කුණු අඹ ගෙඩිය ගන්නවා, අර හොඳ අඹ ගෙඩියක් ගන්නවා වගේ නේද? රූප නේද? එහෙනම් මේව නේද අපි දිනු කරන්නේ? රූප, ඒ අඹ ගෙඩිය කාලේ ඇති වෙන වේදනා. එතකොට ඒ වගේම මේ චේතනාව. මෙන්න මේවා තමයි අපි මේ දිනු කරනවා කියලා කියන්නේ. මම චේතනා කරනවා, මම චාටර්ඩ් කරනවා, මම ඉංජිනේරින් කරනවා. ඒ වගේ නේද? එතකොට එහෙනම් මෙන්න මේ ඕලන්ට පේනවා නිකන් ටී කප් එකක් වගේ නේද? පේනවද මේ රූප, වේදනා, චේතනා කිව්වම නිකන් අර ටී කප් එකක් වගේ. එතකොට එහෙනම් මේ විඥානීය කියන කාරියට හැන්ඩල් එකක් වාගේ එක. දැන් බලන්න දැන් ඊළඟට පළවෙනි වචනයට එනවා අර්ථ දැක්කේ සංයුක්තයි. අපි කනෙක්ටඩ් මොනවත් එක්කද සම්බන්ධ වෙලා හිමු තියෙන්නේ, සංගත වෙලා තියෙන්නේ. දැන් මෙතන රූප, වේදනා, සංඥා. දැන් බලන්න මේ ටීක ඕක අරගෙන තමයි අපි මේ විඥානීය සකස් කරගන්න යන්නේ. දැන් අපි මෙතන දැන් මේ 2C කියන එක නෙවෙන්න හතන්නේ නේද? මෙතන 1C, මේ පැත්තේ 2C කියන එක නේද? එතකොට දැන් මේ බලන්න මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? හිස් දෙයක්. කිසිම දෙයක් නැහැ නේ. ඇයි බලන්න මෙතන මේ පරාමාසී දන් සත්‍යයට ඇදුනා කියලා කිව්වම අපි කිව්වේ සුබයි කියලා. බොරුවක් නේ. මලමුත්‍රා අසුචි ගොඩකට අපි කියනවා සුබයි. හරියට බලු බෙට්ටක් දැකලා කියනවා ආ මේ හරි ලස්සනයි කියලා නේද? ඒ වගේ දෙයක් නේ. අන්න පළවෙනි එකට ඒක ආවා. බලන්න අපේ මනස හෙලවිලා නේ ඔක උනේ නේද? අපි අර දෙතිස් ගුණක භාවනාව කරන වෙලාවේ ඔක කියන්නේ නැහැ. අදත්තා දානිට එහෙම යනකොට තමයි අපි එක පාටම ওই කතාව එහෙම කියන එක කියන්නේ. එතකොට එන අන්න පළවෙනි බොරුව. ඊළඟට සුභීට නිත්‍ය එක්කව කළා. නිත්‍යයි කියන්නේ බොරුවක් නේ. අර කට්ලට් තිනෝ කට්ලට් තිනෝ වගේ. දැන් බොරු දෙකයි. සුභීට නිත්‍ය එක්කව කළා මොන්න පේනවද? මේ රේඛාව මේ කාමරාග අනුසේ රේඛාව දිගේ දික් කළා. සඤ්ඤාවට සුඛයි කියලා කියනවා. අන්න තුන්වෙනි බොරුව. අර බුදුහාමුදුරුගේ මේක හේස් දෙයක් කියලා නේ. එතකොට මේකේ මගේ ටී කප් එක ඇතුලේ එහෙනම් මොනවද තියෙන්නේ? කිසි දෙයක් නැහැ. මේ ටී කප් එක හරි සෝස් පන් එක වගේ නේද? මේක හෑන්ඩල් එකකුත් තියෙන්නේ. එතකොට මේනම් මට පේනවා මම මේ හිස් දෙයක් අරගෙන තමයි මගේ මේ විඥානේ හදාගන්නේ. ඒක තමයි මේ පෙන්වන්නේ. එතකොට මේක හරියට දැක්කනම් තමන් අනාශ්‍රව වෙනවා. අනාශ්‍රව චිත්තයට යනවා. ඒ කියන්නේ මේ අපි කරන්නේ මොකද්ද? ඕගලන්ට පේනවද මෙතන වෙලා තියෙන්නේ මොකද්ද කියලා? මේක මේ විඥානීය ධාරාව ගමන් කරන හැටි. විඥාන ධාරාව ගමන් කරන්න අපි එක එක තැඟුලි ජැක් එකක් ගහනවා. දැන් බලන්න මේ අර 1A කියලා උගුල ලියාගත්තේ. එතෙන්ට ජැක් එක ගහන්නේ කවුද? ඔය කියන්නේ රූපේ ඉඳන් සංඥාවට යන්න කාමච්ඡන්දේ. ඊට පස්සේ දැන් අර අපේ 100ට තරහ ගිහිල්ලා ඉල්ලන්නේ යා මට දෙන්න අර ආහාරය කියලා නේ. එතකොට අර වේදනාව අල්ලගෙන ඉන්නේ. එතකොට මෙතන මේ නාම රූපත් එක්ක එනවනේ. ඉතින් ඔතන ව්‍යාපාදය. ඒකෙන් තමයි ජැක් එක ගහන්නේ. යා කියන්නේ අර අබයි සූදුනේ දාලා කැදුවා නම් හරි කියලා නේද? චේතනාවන් එහෙම කරා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා තීන විද්දේ. මෙතන මේ පේනවද මේ කැපිලා තියෙන තැන තියෙනවනේ මනෝ සංචේතනාවෙන් ඉදන් සත්‍යයට ඒ වගේම මේ විඥානයේ ඉඳන් පරාමාසයට මෙතෙන්ට ඇදෙනු තීන මිත්‍ය. අන්න එයා ගන්නවා තීන මිත්‍ය. අපි කිවි අර අපි තීරණයන් එහෙම ගන්නවා කියලා මෝඩ අවස්ථාවේදී නේද? තීන මිත්‍ය අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණේම අරගෙන. අන්න දැන් ආවා ওই වම් පැත්තේ තියෙන එක දැන් උඩට නිකන් පරාලයක් වගේ හරියට සම්බන්ධ වෙනවා නේද? කෑලි කෑලි ටික එකවල දැන් ඔන්න පාලම් වගේ අමුණලා හදාගත්තා අපි. දැන් මෙතන උඩ ඉඳන් පල්ලෙහාට යන කවුද දන්නවද ජැකේ ගහන්නේ? උද්දච්චෙන්. දැන් අපි අර දැන් අපි අර ඉස්සෙල් ඩයග්‍රෑම් එකේ දැක්ක නේද? අවසානයේට අර කාම සංඥාව කියලා දකුණු පැත්තෙන් දකුණු කරලා තියෙන්නේ මේ පැත්ත රැල්ලා. අන්න ඒ උද්දච්චයෙන් තමයි. ඕගලන්ට ඉතින් මේ කෑමක් හේම හම්බුණායින් පස්සේ ඔයගොල්ලෝ කල්පනා කරනවානේ. දැන් ඉතින් මැරෙන්න ගියා මිනිස්සු. හිඟන්නේ ඉක්වාද. කන්න දෙයක් නැතුව. කවුරු හරි ගෙනක් ඇවිල්ලා මේ වෙණි හැන්දක් හරි කටට දාන. දැන් හරින්නේ. පේනවා. දැන් තව එකෙනේ මැරෙනවා. මෙයා කල්පනා කරනවා මේ මං ජීවත් වෙනවානේ. අරයා මලා මට මේ පැණි පැන්නක් හරි හම්බුණානේ. අන්න කාම සංඥාවෙන් මේ පැත්තට ගහනවා. දැන් අරක උද්දච්චේ මානයන් හිම එකේ ඇති වෙලා තියෙනවා. දැන් මෙතෙන්ට ආවට පස්සේ අපි දැන් ඉතින් මැරිච්ච සංස්කාරේ මැරිච්ච විදිහට ඉන්නේ නැතුව අවිද්‍යාශ්‍රය ඉඳන් කාමාශ්‍රය කරා ගමන් කරනවා නේ. අන්න එතෙන්ට ජැකේ ගහන්නේ අපේ විචිකිච්ඡාවෙන් අවිද්‍යාව ඉඳන් මෙතෙන්ට යන්න. ඉතින් එතෙන්ට ගිහලා රාගසල්ලෙන් ආපහු රූපෙට යනවා. පේනවද මේකේ ෆ්‍රේම් එකක් අපි මේ හදාගත්තේ. විඥාන ධාරාව දැන් ගලනවා. ඉතින් විඥාන ධාරාව මෙහෙම යනකොට ඒකනේ මේ කිව්වේ. මෙයාට හිතෙනවා මේ මම ඉන්නවා. දැන් ඉතින් මැරලා විනාශ වුණා ඔක්කොම කතාව නෙමෙයිනේ. මම ඉන්නවා. මම යන කිසිවෙකුත් නැත. කිසිවෙකුගේ මම යන කිසිවෙකුත් නැත. නුඹ යන කිසිවෙකුත් නැත. මේක උනේ අර හෙල්ලිලා නේ. වතුර පාර මංකු නිශ්චලව තිබුණා නෙමෙයි. අන්න අර මොකක් හරි බුද්ධලේ දැකලා හරි සුබයි කියලා මේ පැත්තට ආවා. ඉඳන් සත්‍ය මේ පැත්තට ආවා. දැන් වතුර කැලත් වෙනවා. දැන් වැඩේ හරි. අන්න ෆ්‍රේම් එක හැදුණා. ඔන්න ඔය අර්ථය තමයි මේ පෙන්නන්නේ. එතකොට ඒක තේරුම් ගත්තා. අන්තිමට පේනවා මොකකටද මං හෙල්ලිලා තියෙන්නේ? මේ සුබයි කියලා ගත්ත කුණු ගොඩකට නෙහෙල්ලිලා තියෙන්නේ. එතකොට එහෙනම් මේක මේ හිස් දෙයක් නේ. අන්න ඒක තේරුම් ගත්තයින් පස්සේ අන්න තමන්ගේ සිත නතර වෙනවා. ඉතින් අනාශ්‍රිත අවස්ථාව තියෙන. එතකොට ඒක හොඳට බලන්න 1A 1B 1C 2A 2B 2C. එතකොට 2A යනකොට 1A වෙනවා නේ. එතකොට ඊට පස්සේ 2B වෙනකොට 1B වෙනවා. එතකොට 1C මේ පැත්තට යනවා. අන්න ඒ අවස්ථාවේ තමයි ඔයගොල්ලන් අර චේතනාවේ අර්ථ දැක්වීම හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඒක අර්ථ දැක්වීම මෙනෙහි කළා මොකද්ද මම අල්ලගෙන මේ පවත්තාගෙන ඉන්නේ? භවය පවත්තා ගැනීමට. ඒක තමයි අපේ තියෙන අල්ලගෙන ඉන්නේ. ඒක අජෝසාය තිට්ටති. ඊළඟට කල්පනා කරනවා මොකද්ද මම දිනු කරන්නේ? භාවිතෝ සංවේදනා රූප චේතනා. ඊළඟට මම මොනෝ මොකක් එකද සම්බන්ධ වෙලා තියෙන්නේ? රූපාගේ වේදනාගේ සංඥාගේ ඔයින් හැදිලා තියෙන්නේ. ඉතින් මේක හිස් කියලා තමයි තේරුම් ගත්තා නම් සිත නතර වෙනවා. ඊළඟට වෙන්නනෝ මහණින් නැවත අනිකක්ද කියන්නේ. ආර්ශාවතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමෝත්ත්‍යද්ද පරලෝ යම් කාමෝත්ත්‍යද්ද මෙලෝ යම් කාම සංඥාවෝත්ත්‍යද්ද පරලෝ යම් කාම සංඥාවෝත්ත්‍යද්ද මෙලෝ යම් රූපයෝත්ත්‍යද්ද පරලෝ යම් රූපයෝත්ත්‍යද්ද මෙලෝ යම් රූප සංඥාවෝත්ත්‍යද්ද පරලෝ යම් රූප සංඥාවෝත්ත්‍යද්ද යම් කම්පානෝන ධ්‍යාන සංඥාවෝත්ත්‍යද්ද යම් ආකින්චන් ආයතන ධ්‍යාන සංඥාවෝත්ත්‍යද්ද මේ සියල්ල මේ සියලු සංඥාවෝ ඉතිරි නැතු නිරුද්ධ වෙද්ද යම් මේ නිව සංඥා නා සංඥායතන සමාධියක් වේද ඒ ශාන්තය ඒ ප්‍රණීතිය මෙසේ පිළිපන්නා වූ ඒ බහුල කොට වාසය කරන්නා වූගේ සිත නිව සංඥා නා සංඥායතන හේතුයි පහදී. මේ භවයේ හෝ පැහැදීම ඇති කල්ලි නිව සංඥා නා සංඥායතන සමාධියට හෝ පැමිණි ප්‍රඥාවෙන් හෝ මිදෙයි. ශාරීරියාගේ බිඳීමේ මරණයෙන් මතු යම් කාරණයකින් ඔහුගේ උත්පත්තිය සිදුවෙන්නා වූ විපාක විඥානෙ කුසල විඥානට සමාන වන්නේ යන මේ කාරණේ යැත්තේ. මාන්නේ මේ නිව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාවයයි කියන බැවි. ඉතින් දැන් අපි ඉගෙන ගත්තානේ කලින් තීන මිද්ද අවස්ථාවේදී මෝහයෙන් ගත්ත තීරණ තමයි අපිට තියෙන්නේ කියලා නේද? ඉතින් ඒවෙන් හැදෙන්නා වූ මේ සංස්කාරය මෝහයෙන් ගත්තානේ. ඉතින් සංස්කාර කරනවානේ. ඒ සංස්කාරයෙන් මගේයි නොගැනීමෙන් තමයි ඒ නිව සංඥා නා සංඥායතන. එතකොට මතකද මේ සංස්කාරයෙන් මගේ නොයන්නේ හේතුව අපි පැහැදිලි කළා අර බඩුවාසු නැහැ උදාහරණෙ ලී කැලි තුනක් හම්බුණා දෙකක් හොඳයි එකක් ගොල්ලෝ ගහලා නේද මේසෙ කරගන්න දෙයක් තියෙනවා මේසෙ ඇදුවට පස්සේ පේනවා දකුණු පැත්ති කකුල් තියෙන අර ගුල්ලු ගහපු මී කෑල්ල. දැන් මෙයාට බයයි මේ මේසේ කඩාගෙන වැටේ කියලා. ඉතින් ඉස්සර නම් එයා යටින් ගහනවනේ, මමයි බාසුන්නේ හදපු දිනේ මේකයි කියලා. දැන් ඉතින් මෙයා මේක ක්ලේම් කරන්න යන්නේ නැහැ, මමයි හැදුවේ කියලා. ඒ කියන්නේ හදන්නා වූ සංස්කාර මගේ නොවන ප්‍රමාණයට සංඥාවේ අනිත්‍යභාවය දන්නවා නම් ඒ පුද්ගලයාට පුළුවන්කම ඇති වෙනවා නව සංඥා නා සංඥායට යන්න. ඉතින් මේ රෝගී සංඥාවක්නේ නේද? රෝගී සංඥාවක් මගේ කියලා අරගෙන තමයි මේ සංස්කාර කළේ. ඒ මේ රෝගී සංඥාවෙන් හදපු සංස්කාර මගේ කියලා ගන්නෙ නැතිකම් කියන එක. ඉතින් ওই අවස්ථාව පැහැදිලි කරන්න පුළුවන්. ඔය විඥානීය කියන එක හට ගන්නකොට ඒක නිකන් බෙල් ෂේප් කර්ව් එකක් වගේ ඉන්නේ. ඒක හරියට හිතන්න බලන්න, මේ වේදනාව ඉඳන් අර අපි සීනුවක් මෙතන මේ සීනිය උඩ මේ චේතනාව ළඟ තිබ්බොත් මේක දෙපැත්තට යනවනේ. ආන්නේ වගේ. එතකොට මෙතන වේදනාව ඉඳන් අන්න මේ පැත්තට දිනන මේ නාම රූප හරහා මේ උඩට ගියා මනෝ සංචේතනාවේ ආපහු අර බෙල් එකේ ෂේප් එකට මේක මේ පැත්තට මෙහෙම යනවා නේ. එතකොට ඔය විඥානීය හට ගැනීම. ඉතින් ඒ හට ගන්නකොට දැන් අපි අර ඒ කියලා කියන පොයින්ට් එක අපි ABC කියලා අපි පොයින්ට්ස් තුනක් ලකුණු කරනවා නම් ඒ කියන්නේ මේ පැත්තෙන් මැද හරිය. අන්න එතන තියෙන්නේ අපි වේදනාව කියන්නේ. එතකොට මෙතන උඩම එනවා අපේ පීක් එක. ඒක හරියට ගන්නවා නම් දැන් මං කිව්වේ මං පොඩි කාලේ කැකිරි මාළුවක් කාලා තියෙනවා. අද කවුරු හරි කෙනෙක් මට කැකිරි මාළුවක් හදලා දුන්නාම මට එකපාරටම එන්නේ පොඩි කාලේ කාපු එක හොඳයි කියලා. දැන් උගුල දැන් කනකොට කැකිරි මාළු ඔන්න මෙතන මේ වේදනාව වාගේ Tamanට දැනීම කියන එක තියෙනවා. එතකොට දැන් මම මොකද්ද කරන්නේ? මගේ මාන්නයෙන් ගේනවා පොඩි කාලේ කාපු එක කොයි ආකාරද කියලා නේද? එහෙනම් අර පීක් එකට එනවා. ඒක තමයි ලොකුම එක නේද? ඉතින් ඕක ගත්තට ඉතින් ඇති වැඩක් වෙන්නේ නැහැ නේ. ඉතින් ඕක ওই දෙක අතර ගැප් එක. තුන්වෙනි රවුම එනකොට ඒ Tamanට ඉතින් ගැප් එක තමයි තියෙන්නේ දෝමනස්සේ ඇති වෙන්නේ. ඉතින් ඕක මේ වේව් එකක් නේ. මේක එක තැනක තියෙනව නෙමෙයි නේ. ඉතින් මේ පැත්තෙන් වම් පැත්තෙන් ඉඳන් ආව නැති දකුණු පැත්තට යනවා. එතකොට ආපහු බෙල් ෂේප් කර්ව් එකක් මෙතන ඇති වෙනවා නේද? පරාමාසයෙන් ඉඳන් චේතනා මේ විඥානය දක්වා ගිහිල්ලා මේක මේ පැත්තට මේ බහැල යනවා කියන එක. ඉතින් දැන් මෙතන මේ විඥානීය කියන තැනදී අපි ඕක ඇන්දොත් එහෙම එහෙනම් පීක් එක ඇවිල්ලා තියෙන්නේ එතෙන්ටනේ. ඉතින් මෙතන තියෙන්නේ අපේ මාන්නේ විඥානීය නේද? පොඩි කාලේ කාපු එක කොහොමද කියලා අපේ බෙස්ට් එක අපි ගෙනත් තියෙනවා. ඉතින් ඕක කර්මයේ නේද? කර්ම විඥානීය. පොඩි කාලේ කතාවක් කතා කරන්නේ ඉතින් ඒ කර්මයත් එක්ක ඇති වුණා වූ දෙයක් නේ නේද? එතකොට මේක තමයි ඔය එන්නා දෙන්නේ. ඉතින් අපි කියවන්නේ මේ නිව සංඥා නා සංඥායතන ලාභිය කියන එකේ නම් මාන්නේ අඩු මේකේ නම් මගේ කියලා ගන්නෙ නැතුව එයාගේ මේක තුනී වෙලා ගිහිල්ලා ඒ බෙල් ෂේප් කර්ව් එක දැන් මං කී අර බල්ලෙක් වගේ හැම ගත්තා නම් දැන් එයාට හරියට මාන්නයක් තියෙනවනේ. එයා උඩ පීක් එකකට ගිහින් තියෙනවා. ලෝකයන් කන්න පයින් වෙලා මං කී හරි විශාලයි කියලා හැම හිතනවා කියලා නේද? එතකොට ආපහු අපිට පේනවා මේ අර ධානයෙන් ඉහළට යන්න ඇතින් අර රූපයන් වේදනාව මේ වයින් කරගෙන අයින් කරගෙන ගියාම මේ පීක් එක බහගෙන ගිහලා. එතකොට නව සංඥා නා සංඥා ඇති නැන්නේ තමයි බොහොම අඩු වෙලා තින්නේ ඒක. එයාගේ මාන්නේ අඩු මේකේ නම්. අපි කියවන මේක මානපාර කියලා නේද? ඉතින් සත්‍යයෙන් දැන් බයගතිට යන එක. එතකොට ඒක තමයි මානපාර. ඒක අඩුම මාන්නේ අඩු මේකේ නම්. එතකොට මේ විදිහට කිව්වට පස්සේ මේ ආනන්ද හාමුදුරු භාගතුන් වහන්සේට මේක කියනවා, ස්වාමිනේ මේ ශාසනයේ මහානතෙම මෙසේ පිළිපන්නේ. ඉතින් මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ විපාක භවයේ නොවන්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන්නේ නම් මතු විපාක භවයේ නොපවතින්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරන්නේ මෙසේ උදර්ශනා උපේක්ෂාව ලබමි කියලා. දැන් බලන්න ඒක හරි ලස්සනයි. ද ලස්සනට ගැලපෙලා පේනවා. පොඩි කාලේ කාපු කතාව ඒක නිසා මම මේ අනාගතයට ගන්න හදන්නේ. වෙනවද? මම ඒක පෙර කරපු නිසානේ. එතකොට පෙරමම කර්ම රැස් කරපු නිසායි මෙතන මම මේ විපාක භවයේ කතාව තියෙන්නේ කියන්නේ. එතකොට දැන් කර්ම රැස් කරන්නේ නැත්නම් මතු විපාක භවයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ මම දැන් හොඳ කෑම කකා මම මේවා රැස් කරන්නේ නැත්නම් මගේ කියලා අරගෙන මතු කතාවක් නෑ. ස්වාමීනි මේ මහානදී මේ පිරිණියේ ඉදි කියලා. තථාගතයන් වහන්සේ පවසනවා ආනන්ද මේ ඇතැම් මහණෙන් පිරුණම් පාන. ඇතැම් මහණෙන් පිරුණම් පාන්නේ. ස්වාමීනි යම් හේකින් මේ ඇතැම් මහණෙන් පිරුණම් පාන්නේ. මේ ඇතැම් මහණෙන් පිරුණම් පාන්නේ. ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? ආනන්ද මේ ශාසනයේ මහානදී මෙසේ පිළිපන්නේ. මා විසින් පෙර කර්ම රැස් නොකරන ලද්දේ නම් මාගේ දැන් විපාක භවය නොපොතින්නේ. ඉතින් දැන් කර්ම රැස් නොකරන ලද්දේ නොකරන්නේ නම් මතු විපාක බව නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් ඇත්තේද ඒ දුරු කරමු. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයි. එතෙ මේ උපේක්ෂාවට මමේ මගේ සතුටයි, මමේ මගේ කිය මගේ මගේයි තෘෂ්ණාවෙන් බැස ගන්න. ඒ උපේක්ෂාවට සතුට වෙන්නව මමේ මගේ ආදී කියන්නව තෘෂ්ණාවෙන් බැස ගන්නව උපේක්ෂාව විඥානීය අසුර කරන අධ්‍යයනය. ඒ දැඩිකට අල්ලා ගැනීම ආනන්දයේ දැඩිකට අල්ලා ගැනීම සහිතව මහානතමේ පිරුණම් පාන්නේ නැහැයි කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? මෙයා අන්න උපේක්ෂාවට ගියා. ඒ කියන්නේ ඉතින් අපි ඔන්න රූප එහෙම අල්ලගෙන හිටියා මතකද? දැන් ඉතින් ඒව අතහැරියා. ධාතු මනසිකාර එහෙම කළා. ඒත් මෙයා අයින් කරගෙන අයින් කරගෙන ආවා. මොකද මේවා නිසා තමයි මේ ඉස්සරහට මට මේවා ඇති වෙන්නේ කියලා නේද? මතු විපාක භවයන් එහෙම ඇති වෙනවා කියලා. එතකොට දැන් මෙහෙම අයින් කරගෙන ඉතින් අර නංගී බලපෑම් ওই විදිහට ඔය අපි අත්තා ඉදන් නිත්‍යට යන්නා වූ දේවල් එහෙම අයින් කරගෙන මෙයා ඇවිල්ලා තියෙනවා. එකකට එකක් මාන වෙන්නේ නැතුව. ඉතින් හැබැයි මෙහෙම ගිහිල්ලා දැන් ඉතින් හොඳ තැනකට ඇවිල්ලා දැන් මෙයා මේ උපේක්ෂාවට කියන එකට සතුට වෙනවා. දැන් මම ඉන්නවනේ හොඳට හතරෙනි ධානය කියන්නකො. හතරෙනි ධානයට ඇවිල්ලා මම මෙහි ඉන්නවා කියන පස්වෙනි ධානය ආදී වශයෙන් ධානය. ඒකට අභිනන්දනා කරනවා. ඉතින් ඒක අභිනන්දනා කරනකොට තිය ආයතන ඉපදෙනවා නේ. එතකොට මේ අභිනන්දනා කරන එකේ නා ඒ පිරුණම් පාන්නේ නැහැ. ඒ බර ආනන්ද හඳුරාගෙන ස්වාමීන් වහන්සේ දැඩිකට අල්ලා ගන්න ওই මහානතම කුමක් දැඩිසේ අල්ලා ගන්නේ? මේ සංඥානාසඤ්ඤායත පදාල. ස්වාමීන් වහන්සේ මේ මහානතමේ වනාහි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්න. ආනන්දේ මේ මහානතමේ වනාහි දැඩිකට අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවය අල්ලා ගන්නේ ආනන්දේ යම් මේ නිවසඤ්ඤානාසඤ්ඤායතනක් වේද මේ වනාහි දැඩිව අල්ලා ගන්නා ලබන ශ්‍රේෂ්ඨ භවයයි කියලා තථාගතයන් වහන්සේ පැවසුවා. දැන් බලන්න මේ මිනිස්සෝ මනුස ලෝකේ හිතාගෙන ඉන්නේ මේ මනුස භවය තමයි ශ්‍රේෂ්ඨ භවය කියලා නේ. හරියට අහන්න හම්බ වෙනව නේ. ඒ කියන්නේ ඉතින් මේ තනි කර මෝඩකම නේ. ඒ කියන්නේ දැන් ඔය ඕගොල්ලෝ දන්න ඔය පෙළක් මිනිස්සු ඔය ගොල්ෆ් ගහනවා. ඉතින් දැන් මොන තව මිනිස්සෙක් ඉතින් ගොල්ෆ් ගහන්නේ ලොකු කට්ටියනේ. ඒ වාරදී මේ තව මිනිස්සෙක් කොහොම හරි සල්ලි ටිකක් ඉතුරු කරගෙන ඔය ගොල්ෆ් කාය ක්ලබ් එකට ජොයින් වෙනවා. මොකද එයාට පේනවා මේ කම්පැනි එක ලොක්ෙක් ඇමති කෙනෙක් ආදි වශයෙන් ඒ වගේ කෙනෙකුත් මේ ගෝල්ෆ් ගහනවා. දැන් ඉතින් මෙයා කොහොම හරි මේකට රින්ග ගන්නවා. රින්ග ගත්තාට පස්සේ දැන් ඉතින් අර කවුරු හරි මිනිස්සෙක් ඔය සමාජයේ ඉන්නකොට කියනවා මේ අනර ලොකු මහත්තයා ගැන කතා වෙනවා. ආ ඌ මන් දන්නවා. මේ අපිත් එක්ක ගෝල්ෆ් ගහනවනේ. කියලා මං එයා හොඳට දන්නවා කියලා කියනවා. පේනවද? දන්න තමන්ගේ ක්ලබ් එකට දාගත්තා. අන්න ඒ වගේ මේ මිනිස්සයා කවුද මේ අපේ ක්ලබ් එකට දාගත්තේ? විතරාග විත දෝෂ විත මොහිත තථාගතයන් වහන්සේ. අන්න ඒ තථාගතයන් වහන්සේ දාගමගෙන මේ බුදුහාමුදුරුව ඉපදින්නේ මනුෂ්‍ය ලෝකෙනේ. එහෙනම් මනුෂයා තමයි ශ්‍රේෂ්ඨ කියලා. ඉතින් බලන්න කොච්චර මෝඩකමක්ද කියලා. දැන් ඔය බ්‍රහ්ම ලෝකවල රහත් වෙන්න පුළුවන් නේ. ඇයි තථාගතයන් වහන්සේ මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්නේ? මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්නේ මේක මේ බැලන්ස් කරන්න බුදුහාමුදුරු මෙහාට එන්නේ. බලන්න බුදුහාමුදුරු දිව්‍ය ලෝකෙම උපන්නා නම් ඕගලන්ට උඩ වහින්න තමයි වෙන්නේ නේ. දැන් මේකේ ඉපදුනාම නම් ඉතින් දෙවියන්ට පල්ලෙහාට ඇවිල්ලා පුළුවන් බ්‍රහ්මයන්ට ඇවිල්ලා පුළුවන් ඒ ඇයට යන්න එන්න පුළුවන් අපිට මොකක්වත් කරගන්න බෑනේ. අර අනුකම්පාවට ආවම මනුස්සය හිතනා වූ දෙයක් තමයි. බුදුහාමුදුරු පෙන්නේ ශ්‍රේෂ්ඨ භවයේ මනුස්ස භවයේ නෙමෙයි. දේව සංඥා නා සංඥායතනි කියන එක. ඉතින් මේව හරියට අහන්න හම්බ වෙනවා. එතකොට දැන් ඉතින් අර අපි ඉස්සෙල්ල පෙන්නෝ මේ කර්ම කතාව. ඉතින් කර්මය කියන එක ඕගලන්ට මතකයි අපි පින්නෝ කොහොමද අපේ මේ චේතනාම්බික වේ කම්මං වදාමි පෝතලිය සූත්‍රයේදී අපි පින්නෝ අර පස්වෙනි කාරණාවේදී කොහොමද අපි මේක හදාගන්නේ කියලා නේද? කරකෝ කරකෝ රූපයන්ට අගයන් දීලා නේ, වේදනාවන්ට අගයන් දීලා ඒ විදිහට චේතනා කර කර. ඉතින් මේවෙන් ඔක්කොම වෙන්නේ මොනවද? රැලි නේද? රැලි ගහ එනවා. ඒ කියන්නේ ඉතින් අර ඇඩ්වාන්ස් 2 එක කරපු අයත් හොඳ ලස්සනට පේනවා. ඉතින් මේවයි අර ධාතු පිළ අරගෙන මේකේ උන්න රැල්ල හදාගෙන ආවා. ඊට පස්සේ ඉතින් නන්දියත් එක්ක උන්න රැල්ල හදාගෙන ආවා. ඉතින් මේක රැල්ල හදාගෙන ඇවිල්ලා දැන් ඉතින් මේ රැල්ලේ හොඳ පීක්ස් තියෙනවනේ. මේවට තමයි අපි මේ සතුට වෙලා ඉන්නේ, මාන වෙලා ඉන්නේ. එතකොට දැන් ඉතින් මේ නිවසඤ්ඤාන ආසඤ්ඤාත ලාභියා නම් ඉතින් මේ රැල්ල හදාගෙන අඩු කරගෙන ගිහිල්ලා එයාගේ තමයි මාන්නේ අඩු මේකේනා කියන එක. ඊළඟට පෙන්වන ආනන්දේ මේ ශාසනයේ මහානතේ මෙසේ පිළිපන්නේවි. පෙර මා විසින් කර්ම රැස් නොකරන ලද්දේ නම් දැන් මගේ විපාක භවය නොවන්නේ. දැන් කර්ම රැස් නොකරේ නම් මතු මාගේ විපාක භවය නොවන්නේ. දැන් යම් පංචස්කන්ධයක් වේද ඒ දුරු කරමි. මෙසේ විදර්ශනා උපේක්ෂාව ලබයිද? හෙතෙ මේ උපේක්ෂාවට මමයි මගේ සතුට නොවේ. මමයි මගේ නොකියයි. ඒ තෘෂ්ණාවෙන් බැසගෙන නොසිටී. ඒ උපේක්ෂාවට සතුට නොවන්නා වූ මමයි මගේ නොකියන්නා වූ ඒ බැසගෙන නොසිටින්නා වූ ඔහුගේ ඇසුරු කළා වූ විඥානය නොවේ. ඒ දැඩිකට අල්ලා ගැනීම නොවේ. ආනන්දයේ දැඩිව අල්ලා ගැනීම නැත්තා වූ පිරුණම් පාන්නේ කියලා වදාළා. එතකොට ආනන්ද හාමුදුරුවෝ එතන ඒ පින්න බුදුහාමුදුරුවෝ පෙන්නා නාබිනන්දති නාවිවදති නාජෝසායතිත්‍ත්‍ති කියලා ගන්නවා නේද? එතන උපේක්ඛාවට ගිහිල්ලා උපේක්ඛාව නාබිනන්දති නාවිවදති නාජෝසායතිත්‍ත්‍ති ධ්‍යාන සහගත වූ ඒවා ඔක්කොම අභිනන්දනා කරන්නේ නැහැ. එතකොට ස්වාමිනී අශ්චර්ය ස්වාමිනී අද්භූතී ස්වාමිනී ඒ සම්පත්තිය ඇසුරකට භාගතුන් වහන්සේ විසින් ගෝලියන්ගේ ඊතර කිරීම වදාළාදී. ස්වාමිනී ආරුව මොක්ෂේ කවරේද? ආනන්දේ මේ ශාසනයේ ආර්ශාවතේ මෙසේ කල්පනා කරයි. මෙලෝ යම් කාමියොත්ෙද්ද, පරලෝ යම් කාමියොත්ෙද්ද, මෙලෝ යම් කාම සංඥාවොත්ෙද්ද, පරලෝ යම් කාම සංඥාවොත්ෙද්ද, මෙලෝ යම් රූපයොත්ෙද්ද, පරලෝ යම් රූපයොත්ෙද්ද, මෙලෝ යම් රූප සංඥාවොත්ෙද්ද, පරලෝ යම් රූප සංඥාවොත්ෙද්ද, යම් කම්පාන වන ධ්‍යාන සංඥාවොත්ෙද්ද, යම් ආකින්චනායතන සංඥාවොත්ෙද්ද, යම් නේව සංඥා නා සංඥායතන සංඥාවොත්ෙද්ද, මේ සියල්ල සක්කාය නම් වේ. ඒ සක්කාය කෙරේ දැඩිසේ අල්ලා ගැනීම නැතුව චිත්තයාගේ යම් මිදීමක් වේද ඒ අමෘතය වෙයි කියලා තථාගතයන් වහන්සේ මේ අවස්ථාවේදී පවසනවා. එතකොට දැන් මේ කියන්නේ මොකද්ද? මේ කියන්නේ මොකද්ද? අපි මේ අපි කියවනේ මේක මුලින්ම මේක මේ ෆ්‍රේම් එකක් කියලා නේද? අර 1A 1B 1C කියලා කියන අවස්ථාවේදී පෙන්වන්නේ මේ පැත්තෙන් 2A 2B 2C කියලා. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්චේ මේ පැත්තට ජැකේ ගැහුවා. වමේ ඉඳන් තකුට ආව, පල්ලෙහාට ආව, ආපහු මේ පැත්තට විචිකිච්ඡාවෙන් ජැකේ ගහලා අපි හදා ගන්නවා නේද? මේක ෆ්‍රේම් එකක්. ඉතින් මේ ෆ්‍රේම් එක වාගේ මේක දුවනකොට මෙතන මේ චේතනාව තියෙන තැනින් හරියට වතුර බහිනවා වාගේ මේ බැහිමක් කියන එක තියෙනවා. ලීක් වෙලා යනවා වගේ මේ පරාමාසයට යනවා. ඕක තමයි ඕගලන්ට සිද්ධ වෙන්නේ. සුබයි කියලා ගත්තා. සුකයි කියන ඕතින් ඔක්කොම ඒවා පරාමාසගත වෙනවා. අපි වරදවා වටහා ගැනීම කියන එක තියෙනවා. ඔක හරියට ඔය බ්ලොටින් පේපර් එකේක මේ තීන්ත ටිකක් එහෙම මේ උරන් වහන් පස්සේ තීන්ත ටික ගියේ තැනක් ඕගලන්ට කියන්න බෑ නේද? මේ දහවල් තැනක් කියලා සිංක් එකකට වතුර දැම්මහම ඊට පස්සේ අපිට දෙන වතුර කොහේ හරි යනවා. කොහෙද ගියේ කියලා හොයාගන්න නෑනේ නේද? අර බටේ දිගේ යනවා නේද? ආන්නේ වගේ තමයි මේ පල්ලෙහා ගිහිල්ලා අහනුයි මමනුයි කියන තැන ඕක සැඟවීම කියන එක තියෙනවා. ඉතින් අර දුක්ඛ ටේබල් එක බලපු අයට නම් හරි ලස්සනට ඉතින් මේක පේනවා. අර මේ සක්කාය දිට්ඨි මේවනේ අපි හදාගෙන තියෙන්නේ. එක එක දිට්ඨීන් හදාගෙන තියෙනවා. මතකද අපි මේ අලුතෙන් මේ ඒව කරපු නැති අය ගැන හිතන්න ඕනේ. පරණ අයටත් කරපු අයටත් තේරුම් ගන්නයි කියන්නේ. ඉතින් අපි අර රැල්ල ගැහුවා. රැල්ල ගැහුවට පස්සේ ඉතින් සක්කාය දිට්ඨි හැදුනා. පහ හතර එහෙම වුණේ. ඊට පස්සේ නන්දි එහෙම පරාමාස වුණා මතකද? එතකොට ඉතින් නන්දි ඉතලා එතන ආපහු එක හැදුනා. එන්නෙන්නෝ අපි හදාගත්තා. එතකොට මේ කතාවනේ මේ බුදුහාමුදුරු පෙන්නන්නේ මේ ඔක්කොම සක්කාය. එතකොට මේ සක්කාය අල්ලගන්න නැතුව ඉතුරු වෙන්නේ නැති වෙනවා නම් එහෙනම් ඉතින් අමූර්තය. මතකද අපි ඉතින් දිකුවා නන්දි නොවන්නේ ඒ සුඛවන්නේ දුකවන්නේ කියලා මෙරි ඉපදීම මේ අනේ තියෙන එක නේද? එතකොට අලුතෙන් මේක කරන අය මේක ඇල්ලගෙන හිතන්න ඕනේ. හරි ලස්සනට බලන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරු පෙන්වන ආනන්ද මෙසේ වනාහි මා විසින් කම්පා නොවන ධාන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ආකින්චනායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. නේව සංඥා නා සංඥායතන සමාධියට හේතු ප්‍රතිපදාව දේශනා කරන ලදී. ඒ සමාධිය අසුර කොට ඕගයන්ගේ ඊතර කිරීම දේශනා කරන ලදී. ආර විමුක්ෂය දේශනා කරන ලදී. ආනන්දේ ශ්‍රාවකයන්ට වැඩ කැමති වූ අනුකම්පා ඇත්තා වූ ශාස්ත්‍රෝ විසින් අනුකම්පා උද්දවා කටයුතු යමක් වේද මා විසින් හේතු ඔබට කරන ලදී. ආනන්දේ මේ වෘක්ෂ මුල වේ මේ ශුන්‍යාගාර වේ ආනන්දේ ධ්‍යාන කරව ප්‍රමාද නොව පසු පසු තැවිනෝ මේ තොට අපගේ අනුශාසනා වේ පදාරත භාගතුන් වහන්සේ මේක වදාළ සතුටු සිත් ඇති ආනන්ද ස්ත්‍රයන් වහන්සේ භාගතුන් වහන්සේගේ වචනේ සතුටින් පිළිගත්තා කියලා කියනවා. ඉතින් දැන් කොහොමද අපි මේකේ භාවනාව කරන්නේ? ඉතින් භාවනාව කරන්න තියෙන මේ බුදුහාමුදුරුවෝ කියන විදිහටම තමයි නේ. මොකද්ද පළවෙනි එකට වශයෙන් ගත්තාම ඔබලන්ට පෙන්වනවා මේ අර අපි හැමෝම ඉන්නේ මේ මායාවේ මේ කුකුල් කූඩුව ඇතුලේ. එතකොට මෙයා කල්පනා කරනවා මේ දිට්ඨ ධම්ම මේ කාම සංඥා සම්පරායික කාම සංඥා මේ ඔක්කොම කාම සංඥා දෙකම උභය මේ තමයි. ඒ මාර දෙයිය මාරස්ස විසිරු මාරස්ස ගෝචර මාරයාගේ දමන කෑම වෙනවා කියලා නේද? ඉතින් මේවෙන් ඇතිවෙන්නේ අභිජ්ජා ව්‍යාපාද සාරම්භය. මෙයා කල්පනා කරනවා මම මේ කුකුල් කොටු කුඩු ඇතුලේ ඉන්නේ නැහැ, මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා එයා කල්පනා කරනවා. ඒක දැඩි ලෙස අදිෂ්ඨානයක් අත්තා. ඒකෙන් තමයි මේ කියන්නේ දැඩි අදිෂ්ඨානය. දැන් ඕගලන් දුක් වූ ප්‍රදේශක ඉන්නවා නම් කල්පනා කරනවානේ මම නම් මේ ඉන්නේ කොහොම හරි යනවා පිටරට හරි යනවා කියලා නේද? ආන්නේ වගේ කුකුඩු ඇතුලේ ඉන්නේ නැහැ කියලා සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම භාවිතා කරලා මම මේකෙන් එළියට පැන ගන්නවා කියලා අදිරන් කරගත්තයින් පස්සේ යාට පුළුවන් මේ පළවෙනි ආන්නේ කම්පාන වුණ ධ්‍යාන සමාධියට. අයි ආපව රූපීට වැටෙන්නේ නැතුව ඉන්නනේ හදන්නේ, කුකුඩුවට වැටෙන්නේ නැතුව ඉන්නවයි කියන එකට. ඊට පස්සේ දෙවෙනි කාරණේට බුදුහාමුදුරුව පෙන්නවා අර මේ රූපයයි රූපේ නොවන්නේ නම් කාමකාම සංඥා නැතියි කියලා නේද දෙවෙනි පැරග්‍රාෆ් එකේ පෙන්නවන්නේ. ඉතින් ඒකනේ අපි පෙන්වන්නේ මේ දිට්ටි අංශේ පාර දිගේ ඇවිල්ලා ඇඟිල්ල දික් කරලා පෙන්වන ඔන්න රූපේට. එතකොට මෙන්න මේ රූපය නිසා තමයි මේ ප්‍රශ්නේ. නැහැ ඉතින් ධාතු මනසිකාරණි කරන්න තියෙන්නේ. ආපෝ තේජෝ වායු පඨවි ධාතු මතකද අපි එක කළා. ඉතින් ධාතු මනසිකාරය ගල්ලා මේව මගේ නෙමෙයි කියලා ගත්තට පස්සේ අන්න ඒකේ පුළුවන්කම තියෙනවා තමන්ට ආකාසඤ්ඤායතට යන්න. ඊළඟට පෙන්වන කාරණා අටක් අටක් නේද? ඒ කාම කාම සංඥා සම්පරායක මේ දිට්ඨ ධම්ම. ඊට පස්සේ මේ ආභව රූප ඒ වගේම රූප සංඥා. එතකොට සම්පරායක දිට්ඨ ධම්ම වශයෙන් තුන කාරණා අට. ඉතින් මේකෙන් පෙන්වුවා මේව අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියලා නේද? එතකොට යම් ඒකව අනිත්‍යයි ඒ ඔක්කොම අනිත්‍ය නම් අභිනන්දනා කරන්න වටින්නේ නැහැ කියලා කල්පනා කළාම ඉතින් එතෙන් නාබිනන්දති නාභවදති නාජෝසාය තිට්ඨති. එතනින් ගියා මේ හයවෙනි ධ්‍යානෙට නේද? ඉතින් දැන් එයාට පෙනුනා මෙච්චර මේ කම්පිටිෂන් එකක් තිබුණා. නේද? අභිජ්ජා ව්‍යාපාද සාරම්භය. මතකද අපි කිව්වේ අභිජ්ජා ව්‍යාපාද නැතුණ සාරම්භය නිසා හරි මේක දුවනවා කියලා. ඉතින් යා කල්පනා කළා දැන් මං කිව්වේ අර උදාහරණයක් පෙන්නුවේ අර මිනිස්සේ කඩයක් දාගෙන හිටියා අර ලොකු මුදලාලි කෙනෙක් කඩයක් දාගත්ත ගමන් හරියයි. පළවෙනි ධ්‍යානට ගියාම දෙවෙනි ධ්‍යානයක් කෙනා ඇවිල්ලා කිව්වා මොකද්ද ඕක කියලා නේද? ඔය විදිහට කියලා එනවා. ඉතින් දැන් බලමු මේ වේදනාවන්නේ ඔක්කොම තියෙන්නේ අඹ ගෙඩිය කාලා තමන්ගේ වේදනාව කඩේ දාගෙනත් එහෙමයි. ධ්‍යානට ගිහිල්ලා වේදනාව. දැන් එයාට වෙන්න මේ කිසිම වේදනාවක මේක දිඩන්න නම් පුළුවන් කමක් ඇත්තේ නැහැ. එහෙනම් මං කැමති වේදනාවේ නිරෝධය කියන එක සම්පූර්ණයෙන් නැති වෙලා යනවා නම් නේද? එතකොට ආන්නේ තේන්දී. ඒකනේ කියන්නේ මේ කම්පාන වන දැන සංඥාව ඇත්ත. ඒ සංඥාව ඉතිරි නොවි නිරුද්ධ වෙද්ද. එතකොට ඒක තමයි මේ පෙන්වන්නේ. මේ ඒතං සන්තං ඒතං පනීතං. ඒවයි නිරෝධ වෙලා යනවා. අන්නේ තේන්දී තමයි පුළුවන් වුණා ඒ හත්වෙනි ධානයට යන්න. ඉතින් මේ හත්වෙනි ධාන අවස්ථාවේදී අපි කිව්වා ඒකේ භාවනාව කියන එක කරන හැටි ඔයගලට මතකයි. අපි භවයයි භෝගයයි ඕකාරයයි කියන එක සඳහන් කළා. අපි පෙන්වුවා මේ වෙනස්කම නිසා තමයි අපි මේ අහංකාරේ හැමෝටම බෙස් කාර් දෙනවා නම් අහංකාර වෙන්න ඕනේ. හැමෝගෙම ශාරීරික ලස්සන නම් අහංකාර වෙන්න දෙයක් නැහැ නේද? හැමෝටම ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන තියෙනවා නම් ඒත් අහංකාර වෙන්න දෙයක් නැහැ. හැමෝටම තියෙන එකනේ කියලා. එතකොට අහංකාරේ මමංකාරය කියන එක හැදෙන හැටි පෙන්වුවා. ඒකෙන් අපි පෙන්වුවා ඉතින් මේක මමංකාරේ. ඉතින් මම පුරුෂයා කියලා කාන්තාව දෙස බලලා බාහිර උදේවල් කොහෙලා ඊළඟට අර අපි වාරි වස්තුන්ගේ පරිග්‍රහය මමංකාරය වෙලා සුඛ සංඥාවටම නැවත නැවතත් යනවා කියලා. එතනින් අපි පෙන්වුවා දැන් ඉතින් මේකෙන් මොකක්ද ඇති උනේ? අහංකාරේ මමංකාරේ මමංකාරේ අහංකාරය ඇති වෙලා අන්තිමට අපි මෙන්න මේ පස්සෙන් ස්ලයිඩ් එකට ආවා. ඒ පස්සෙන් ස්ලයිඩ් එකේ පෙන්වුවේ 1 2 3 අර ඉස්සෙල්ල තිබිච්ච එකම තමයි. මේකේ වාක්‍ය තුනක් තියෙනවා. ඒක උගුරු ලියාගත් ආන්නේ වාක්‍ය තුන ඉස්සෙල්ලා හොඳට භාවනාවට ගන්න. මොකද්ද මෙතන තියෙන්නේ 1.3 මෝහි කියන තැන තියෙන්නේ. අන්න අර චේතනාව තිබිච්ච දැනටනේ අපි ඒක ලියාගත්තේ මෝකාරේ නේද? ඒ කියන්නේ අරූප ධානයක හරි ඉන්න පුළුවන් ඒ කියලා මම හිතපු එක නේද? ඒක ඉන්න බෑනේ. ඒක තමයි මගේ පෙර වූ මෝහය. එතකොට දෝෂ සහිතව ජීවත් වෙනවා. ඒ කියන්නේ අරූප ධාන සංඥාව කාකා සංඥාතනි හරි අල්ලගෙන ඉන්න පුළුවන් ඒ කියලා හිතපු එක. ඉතින් පළතුරු ගෙඩිය කාලත් ඉන්න බැරි වුණානේ. පෝතලිය සූත්‍රයේ භාවනා මතකයි නේද? ඒ පාරණේ ඒක විසිකලා තමයි අපි මෙතෙන්ට ආවේ. දැන් කියනවා ඒක මෙහෙමත් කළා මම යන්නේ කොහටද? ආනාතිපාතයට. ඉතින් රෝධු දැඩි වේසනේ මට මේක ඉන්නත් බෑ කියලා නේද? ඉතින් ඒක තමයි මෙතන මේ පෙන්නන්නේ. ඊළඟට දැන් බලනවා දැන් අවිද්‍යාව වම් පැත්තට එනවා. ලෝභ සහිතව ජීවත් වීම අදත්තාතමි. පොඩ පෝස් කරලා බලන්න මම මොකද්ද අද කරන්නේ? මගේ අවිද්‍යාව මොකද්ද? මම මේ ලෝභ සහිතව ප්‍රස්තාවක් කළා මුදල් උපයාගෙන ජීවත් වෙනවා. දත්තාදානි කියවම ඉතින් ඒකනේ අපි පෙන්වුවේ නේද? එතකොට එහෙනම් දැන් ඒ කාරණාවත් බලනවා. ඊට පස්සේ කාමී වර්ධවා හැසිරීම, මෙතන කාම සංඥාව අන්න සුබයි කියලා ගන්නකො. සුබයි සුබයි කතාවක් නේද? එහි ඇලීම අභිනිවේෂය. ඒ වාක්‍ය තුන හොඳට බලන්න. වාක්‍ය තුන බලලා කල්පනා කරනවා මේ පරාමාසය ඉදන් සත්‍යයට ඇදෙනවා මෙන්න මේ කාරණා තුන නිසා. මොනවද මේ අවිද්‍යා ආශ්‍රව කතාව, අභිනිවේෂය, මෙතන තියෙන අවිද්‍යා යෝගය. එතකොට ඒක හොඳට බලන්න. ඉතින් මේක අභිනිවේෂය තියෙනවා නම් ඉතින් ඇලිලා තියෙනවා. ඉතින් මේක කෙලින්ම ඇදෙනවා කියන එක තේරෙනවානේ. ලණුවක් දාලා ඇද්දා වගේ නේ. එතකොට ඊළඟට ආපහු මොකද මේ වෙනකොට අපි තාමත් ඇවිල්ලා ඇදිලානේ ඇවිල්ලා තියෙන්නේ. මොකද සුඛේ පරාමාස වෙලා නේ. ඒ ගැම්මටම මේක දැන් ආපහු මේ පැත්තට යනවා. 1A වුණා නම් 1B වෙනවා, 1B වුණා නම් 1C වෙනවා. අනේ වගේ මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. දැන් උඩේට අවිද්‍යාවෙන් එන එක තේරුම් ගන්න. දැන් මේ අවස්ථාවේදී මේ ඉදන් සක්කිය ඇතුළේ ඉඳන් මිනිස්සේ ලණුවක් දාලා හරි ඇවිද්දා නම් ඔයගලන්ට පරාමාසය මේ පැත්තට ඇදෙනවා. ඒ කියන්නේ මොකද්ද? මේ අවිද්‍යා යෝගයෙන් ඉදන් සක්කිය කරා අපි ගමන් කරනවා. විඥාන ආහාර පාරනේ. විඥාන ආහාර පාරේ මම මේ පල්ලෙහාට බහිනවා නේ. ඊළඟට මෝහය. ඒ මෝහය කියන එක ගත්තාම දැන් බලන්න මේ අවස්ථාවේදී මේ අපේ මේ කාරණා දෙකම එකයි. මෙතන මේ අවිද්‍යාවයි මෝහය අතර මොකද්ද තියෙන්නේ? ඉදන් සත්‍යය. දැන් බලන්න මේ මිනිස්සේ මට කිසිම දෙයක් දුන්නේ නැහැ. ඒ මිනිසාගේ හුලම් පාරවත් ඇදුන්නේ. මම එකපාරට ගන්නෝ මෙයා සුබයි කියලා. කොහොමද? අපේ ඇතුලේ තිබිච්ච දෙයක් නේද? ඇතුලේ තිබිච්ච දෙයක් තමයි අපි භාවිතා කරන්නේ. කිසිම ඉන්පුට් එකක් නැතුවයි මම මේක කළේ. ඉතින් එහෙනම් මේ දෙක අතර මොකක්වත් නැහැ. එහෙනම් මේ අවිද්‍යාවයි මෙතන තියෙන මේ මෝහය දෙකම එකයි කියලා පේනවා. එතකොට මේක මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ සිද්ධ වෙන්නේ. ওই කාරණා තුනේ මේකට ඇදෙනවා. ඉතින් මේකට මෝහජ පරිදාය කියලා හොඳට බලන්න පුළුවන් එකකින් වෙන්නා වූ දේ. ඊට පස්සේ දැන් ඊළඟට තමන්ට පේනවා දැන් මොකක් හරි එකක් මං කෑවනම් දැන් ඔයගොල්ලෝ නිතරම අනුමත කරනවානේ. කවුරු හරි කියනවා බලන්න පොඩ්ඩක් මේක කාලා බලන්න. මේකේ ලුණු ඇද්ද කියලා හරි අහනවානේ. හොඳයි. ලුණු ඇති කියලා. අනුමත කළානේ. ඒ කියන්නේ මොකද්ද? මොකක් හරි එකක් ලැබුණා දැන් ඉදන් සත්‍යේ ඉඳන් පරාමාසයට ඔන්නොච්චරයි අපේ ජීවිතේ. අපි හොල්ලනවා. එල්ලුවාට පස්සේ ඉතින් දැන් අන්තිමට අර 1A1B1C2A2B2C වගේ මේක මුළු එකම ධාරාව මේක යනවා. හිස් දෙයකට. මනු අසුචි ගොඩක් සුබයි කියලා අරගෙන ආන්නේ හිස් දෙයකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ කාරණා තුන හොඳට බලන්න. මේක තමයි ප්‍රධාන භාවනාව. එතකොට ඊළඟට අපි තේරුම් ගත්ත මේකෙන් 6 වෙනි ස්ලයිඩ් එකේදී මොකක්ද අපිට ඇති වෙන්නේ? මේ දෝමනස්සයක් විතරයි කියන එක. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නවා අර මේ අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයටපත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා. දර්ශුන්න මෙදන් හත් වෙනවා අත් වෙනවා කියන එක ඒගොල්ලෝ කළා දෙනවනේ ප්‍රඥාලය ක්‍රම එකත් එක්ක. ඊළඟට පෙන්නවා අර තුන්වෙනි අවස්ථාව ඒ ආකින් චන්නායතන ක්‍රියන්න පුළුවන් එක. ඒක තමයි අපි පෙන්වන්නේ අර 2B ඩයග්‍රෑම් එකත් එක්ක. අපි 1A1B1C කියලා කිව්වේ. නැවතත් යන්තම් මතක් කරනවා නම් ඕගොල්ලෝ පරිදීවි ඉඳන් සෝකයට යනකොට අපි මේ රූපේ ඉඳන් එතන සංඥාව කරා ගමන් කරනවා. ඒ කියන්නේ පරිදීවි ඉඳන් සෝකයට යනවා කියන්නේ දැන් අද කාලේ ඕගොල්ලෝ මේ මොකක් හරි එකක් හොඳයි කියලා ගන්නෙ මොකෙන්ද? මැරිච්ච විඥානයෙන් නේද? බලන්න දැන් දැන් මිනිස්සෙක් දැන් ආප්ප තියෙනවා. ওই සුදු මිනිස්සෙකට ඕක පෙන්නවා කියන්නකෝ. එයා කවදාවත් දැකලා නැත්නම් කාලත් නැත්නම් ඒ මිනිස්සෙ දැක්කම මේකත් වෙන්නේ මේකත් මේ ප්ලාස්ටික් කැල්ලක් වගේ එකක් මෙහෙම නිකන් රවුමට ඉස්සලා තියෙනවා නේද? දැන් ඕගොල්ලන්ගේ දැක්කකම ඕක වෙනස් නෙනේ. පේනවා. ඕගොල්ලෝ කාලම් මැරිලා තියෙන නිසා ඒ විඥානේ මේක දැක්කකම මැරිච්ච විඥාණයෙන් තමයි එකපාරටම මේ ආපේ හොඳයි කියලා කියන්නේ. ඕගොල්ලන්ගේ ශාරීරික ජරා වෙලා විනාශ වෙලා තියෙනකොට ආන්න තරුණ කෙනෙක් දිහා බලලා අර උන් ඕගොල්ලන්ට එනවා. මෙයා නම් හොඳයි. නේද? මැරිච්ච කෙනෙක්ද කරන්නේ? හොඳට කල්පනා කරන්න. අන්න පරිදේ වෙච්ච සංස්කාරයෙන් තමයි උන් අපි ආවේ මේ පැත්තට. පරිදේ වින්දා අපි සෝකෙට එනකොට අන්න රූපයක් ගත්ත අන්න තරුණ රූපයක් අන්න ආපයක්. නේද? ඒකෙන් අන්න සංඥාවට. එතකොට ඊට පස්සේ සංඥාව ඉදන් චේතනාවට එනකොට සෝකීඳං ඕගොල්ලෝ දෝමනසට. මොකද ඕගලන්ට හම්බෙන් හැම තිස්සෙම එක්කෝ මේ ආපේ මැද ඉදිලා නෑ, එහෙම නැත්තම් අඹ ගෙඩිය කුණු වෙලා ඕවමනේ හම්බ වෙන්නේ නේද? කොච්චර කරත් එතකොට සංඥාවෙන් වන්න චේතනාවට යනවා. මෙතන මේ පැත්තෙන් සෝකීඳං දෝමනසට අන්න චේතනාවට ආවම චේතනාවේ අර්ථ දැක්කේ මෙනෙහි කරන්න. මොකද්ද ඒකෙ පෙන්නන? කාමේසු සංයුත්තෝ විහෙරති භාවිතෝ අජෝ සංඥා. වචන තුනයි, සංයුත්තයි භාවිතයි අජෝ සංඥා. අල්ලගනේ මොකද්ද මං අල්ලගනේ? භවය. ඊළඟට මම මේ භාවිතා කරන්නේ මොනවද? දිනු කරන්නේ මොනවද? දිනු කරන්නේ රූපාගේ, වේදනාගේ, චේතනාගේ. මම චාටඩ් කරනවා, මම ඉංජිනේරින් කරනවා, ඒ වගේ නේද? කරලා මම මේ වගේ හොඳ රූපයක්, හොඳ වේදනාවක් ඇතුවම් ගන්නවා කියලා ඒවනේ කරේ. ඊළඟට මම මේකට සඳහා සම්බන්ධ වෙලා තියෙන, සංගත වෙලා තියෙන මොකද්ද? රූප, වේදනා, සංඥා. එතකොට මේ ටී කප් එකක් වගේ එකක් මේ තියෙන, මේ ටී කප් එක ඇතුලේ මොකද්ද තියෙන්නේ? හිස්. මගේ ටී කප් එක හිස්. ඇයි මෙතන මේ බොරුවක් කිව්ව සුබයි කියලා? ඊළඟට ඒ සුබේට නිත්‍යයි කියලා එකතු කළා තව බොරුවක්. සුබේට නිත්‍යයි කියලා එකතු කළා දැන් අපි හදාගත්තාන්න සුකයි කියලා. කට්ලට් තියෙනවා, කට්ලට් තියෙනවා. එතකොට ඒක ඇත්ත ගත්තාම තුන්වෙනි බොරුව. එහෙනම් මගේ එක හිස් කියලා තමයි තේරුම් ගත්තට පස්සේ ඉතින් ඒකකින් නේද මම මේ විඥානේ හදන්නේ. ආන්න ඒක තේරුම් ගත්ත ගමන් තමන්ගේ සිත නතර වෙනවා. ඒක තමයි තුන්වෙනි එක හැටියට පෙන්වන්නේ බුදුහාමුදුරුවෝ. ආකින්චන් ආයතනේ අනේක. ඊට පස්සේ ඉතින් අර ඒ හදන්නා වූ දේවල් මගේ කියලා ගන්න එයා මාන වෙන්නේ නැහැ මේ ක්‍රියාවලියට නේද? ඒකනේ ඔය පෙන්වන්නේ. මේකට මාන වෙන්නේ නැත්තම් ඉතින් නවසඤ්ඤා නාසඤ්ඤා එතන මානිය අඩු මේක නානේ. හදන සංස්කාරේ මගේ කියලා ගන්නෙ නෑ. එතකොට ඊට පස්සේ ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නවා, ආනන්දහාමුදුරුවෝ ඇහුවා ඉතින් මේක මේ පූර්ව කර්මයක් එක්ක පෙන්දලා දැන් මං කලින් කරපු හිඳයි දැන් කරන්නේ. දැන් කරන්නේ නැත්තම් අර මං ආපෝ පීක් එකක් හදන්න නැත්තම් මං පොඩි කාලේ කැගිරිමාළු කෑවා කියලා තමයි මේ අලුත් එකක් ආවම මම මේ ලොකුට ගේන්නේ නේද? මං මාන වෙන්නේ නේද? එතකොට මේ පුද්ගලයා එහෙම වෙන්නේ නැත්තම් ඒ පුද්ගලයා නිවන් දකින්නවද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ පැවසුවා එක්කෙනෙක් නිවන් දකින්න කොහොමද? උපේක්ඛාවට ගිහිල්ලා අල්ලගෙන ඉන්නේ එක්කෙනා නිවන් දකින්නේ නැහැ. කවුරු හරි අල්ලගෙන ඉන්නේ නැත්තම් ඉතින් නාබිනන්දති නාබයති නාජෝ සායතිත්ති කියලා ගන්නවා නම් ඒ පුද්ගලයාට නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් ඒ පාර අන්තිමට බුදුහාම ආනන්දහාමුදුරුවෝ ඇහුවා ඒ මේක එක එක විදිහට දේශනා කළා. ඒ දේශනා කරලා ඉවිල්ලා බුදුහාමුදුරුවෝ ආර්ය විමුක්ෂය කවරේද කියලා. ඉතින් ඒ වගේ බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ මේ කාම සංඥා මේ ඔක්කොම ටික සමරයිස් කරා නේද? මේ දක්වා කියපු ඒවා රූප සංඥා, කාම සංඥා, කම්පාන වුණ ධානා සංඥා, මේවා ඔක්කොම මේ අල්ලගන්න මේ ඔක්කොම සක්කාය. මේවා අල්ලගන්න නැතුව කවුරු හරි ඒකෙන් අයින් වෙනවනම් විදීමක් තියෙනවද අන්න ඒක අමූර්තියයි කියලා. ඒ කියන්නේ මම එක එක ධානයන්ගෙන් ගිහිල්ලා මේක තේරුම් ගත්තා, මේකේ වටේට කරකෝලා මම අන්තිමට ධානයෙන් හරි අල්ලගෙන ඉන්නවා. එතකොට මේකත් සුඛක් වෙන්නේ නැහැ නේද? එතකොට එහෙම මැරලා ඉපදෙන්න වටින්නේ නැහැ ඔකට කියන එක ගත්තට පස්සේ ඉතින් ඒ පුද්ගලයාට ඒ සක්කාය කියන එකෙන් සම්පූර්ණයෙන් ගැලවිලා ඒ අමූර්තිය කියන එක ඇති වෙනවා කියන එක. ඉතින් ඒක භාවනාව ඉතින් අර ඒ බුදුහාමුදුරුවෝ කියව විදිහටම කරගෙන යන්න අර අපි කිව්ව විශේෂයෙන් කර යුතු භාවනාව ඒ පස්සෙන් ස්ලයිඩ් එක ඒක හොඳට බලන්න. බලලවිලා අර ඉතින් ටී කප් එක එකක් බැලුවා නම් ඉතින් තමන්ගේ හිත නතර වෙන්නත් පුළුවන්.